නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අයෝ ඝන හතස්සේව ජලතෝ ජාත වේදසෝ අනුපුබ්බූපසන්තස්ස යතාන ඥායතේ ගති එවං සම්මා විමුත්තානං කාමබන්ධෝගතාරිනං පඤ්ඤාපේතුං ගති නත්ති පතානං අචලං සුකන්ති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි අද දවසෙත් එකතු වෙන සූදානම යම්කිසි විදියක පොඩි කතාබහකට, එහෙම නැත්නම් යම්කිසි විදියක මේ ප්‍රතිපදාව පැහැදිලි කරගන්න දරන උත්සාහයක් තමයි මේ අපි අද දවසෙත් සිද්ධ කරන්න බැලුවේ. ඉතින් ඒ සඳහා අපිට යම් වෙලාවක් ලැබිලා තියෙනවා යම්කිසි කතාබහකට, මඟ පෙන්වීමකට, මේ අත්දැකීම් සාකච්ඡා කිරීමකට කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් අද දවසෙත් ඒ සඳහා යම් කිසි ගාථාවක් ඉදිරියෙන් තියාගත්තා. එතකොට මේ ගාථාව ගිය සතියේ සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කතාවේ ඉතුරු කොටස වගේ හරියට. මොකද්ද මේ ඉතුරු කොටස කියලා පොඩ්ඩක් මතක් කරගත්තොත්, අන්නේ දබ්බමල්ලපුත්ත ස්වාමීන් වහන්සේ පිළිබඳ කතාවක් අපි ගිය සතියේ ඉදිරියෙන් තියාගත්තා. ඒකේ බුදුරජාණන් වහන්සේ කියපු දාන ගාථාවක් අපි ඉදිරියෙන් තියාගත්තා. එතකොට මොකද්ද මේ සිදුවීම කියලා බැලුවොත්, මේ හාමුදුරුවෝ යම් කිසි විදියක අර කුඩා අවදී අවුරුදු 7 වගේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඊළඟට ඒ ස්වාමීන් වහන්සේ අර පැවිදි කරනකොට කෙස් බානවනේ, කෙස් බානකොට අන්න පළවෙනි යටම මොකද කරන්නේ, අන්න කෙස් රොදක් බාලා අතට දෙනවා. අතට දීලා යම්කිසි විදියක මඟ පෙන්වීමක් කරනවා, මේ විදියට මෙනෙහි කරන්න කියලා වගේ යම්කිසි භාවනා කමටහනක් ලබා දෙනවා. එතකොට ඔය ස්වාමීන් වහන්සේගේ කතාව පිළිබඳ සඳහන් වෙන්නේ, අන්න මේ පළවෙනි කෙස් රොද බානකොටම සෝවාන් වුණා, කෙස් බාල ඉවර වෙනකොටම රහත් වුණා කියලා. ඔය විදියට තමයි ඒ ස්වාමීන් වහන්සේගේ මේ ප්‍රතිපදාව කියලා සඳහන් කරනවා. එතකොට ඒ ප්‍රතිපදාව අන්න කරගෙන යනකොට යම් කිසි විදියක අන්න පැවිදි වෙනකොටම වැඩේ ඉවරයි. පැවිදි වෙනකොටම වැඩේ ඉවරයි. පැවිදි වෙනකොටම යම් කිසි විදියක තමන්ගේ ඒ පැවිද්දේ ඒ කටයුත්ත අවසන්. ඉතින් ඒ වගේ ස්වාමීන් වහන්සේ කෙනෙක්, ඒ වගේ පින් ඇති කෙනෙක්. ඉතින් ඒ වෙච්ච සිදුවීමක් අපි පහුගිය දවසක මතක් කරගත්තා. මේ හාමුදුරුවෝ යම් කිසි විදියක තරුණ අවදියේදීම ඒ වැඩ කටයුතු කරමින් ඉන්නකොට ජීවිත කාලය, එහෙම නැත්නම් තමුන්ට ජීවත් වෙන්න ලැබිලා තියෙන කාලය අහවර වීමක් සිද්ධ වෙනවා. එතන මේ ස්වාමීන් වහන්සේ ඒකත් සිද්ධ කරන්නේ අමුතු විදිහට. අර කියන්නේ මරණය කියන එක ඔබ ජීවිතේ අන්තිමට කරන එක. එතකොට ඒක නිකන් අර ක්‍රමයට කරන්න ඕනේ, නිකන් ස්ටයිල් එකට කරන්න ඕනේ කියලා කියනවා. නිකන් හඬලා වැළපිලා නිකන් අර වටේ පිටේ ඉන්නේ උන්වත් හඬවගෙන එහෙම යන්න හොඳ නෑ. ඒ වෙනුවට පොඩ්ඩක් නිකන් ස්ටයිල් එකට යන්න ඕනේ, ක්‍රමයට කරන්න ඕනේ කියලා කියනවා. ඉතින් මේ හාමුදුරුවොත් ගත්තාම එක්තරා විදියක අන්න ඒක ක්‍රමයට ස්ටයිල් එකට සිද්ධ කරන જાති කතාවක් තමයි අපිට අහන්න ලැබෙන්නේ. අන්න ජීවිතේ අන්තිම වැඩේ, ජීවිතේ අන්තිම සිදුවීම ඒක නිකන් අනම්මනක් නෑ, හඬලවල පෙන්නේ නෑ, වටපිටාවේ කට්ටියට රිදවන්නේ නෑ. ඒ වෙනුවට යම් කිසි විදියක නිකන් අර බලා ඉන්නත් ආකර්ශනීය විදියට සිද්ධ කරනවා. මොකද කරන්නේ, ගිහිල්ලා බුදුහාමුදුරගාවට ගිහිල්ලා කියනවා, භාග්‍යතුන් වහන්ස මට මේ විදියේ මරණයට නැත්තම් මගේ ආයුෂ ගෙවෙන ළඟයි කියලා සඳහන් කරනවා. මගේ මේ මරණයට කල් ඇවිල්ලා තියෙන්නේ කියලා සඳහන් කරනවා. එහෙම නැත්තම් නොයන ගමන් යන්න කාලේ මට හරි කියලා අන්න මතක් කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ඒ මතක් කරාම භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද, මේ අපරාධය තව ටික දවසක් ඉඳලා යන්න තියුණානේ, අපි මේ තරුණ වයසේදී කියලා එහෙම කියන්නේ නැහැ. ඒ වෙනුවට කියනවා, දබ්බ මොකක් හරි ගමනකට කාලේ හරිනම් ඒ ගමනේ අනේක තමයි ඉතින් කරන්න වෙන්නේ කියලා කියනවා. මොකක් හරි දෙයකට කල් හරිද කල් දනීද ඒ දේ සිද්ධ කරන්න, ඒ දේ සිද්ධ කරන එක තමයි හරි කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඔහොම කිව්වහම මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? අහසට පැන නගිනවා. අහසට පැන නැගලා අනේ යම් කිසි විදියක තමුන්ගේ ශරීරේ අපිට කියන්න පුළුවන් ගිනි දැල්ව ගන්නවා වගේ කියලා. එහෙම නැත්නම් ගිනි ඇවිලෙනවා කියලා අපි කියමුකෝ. අන්න ඒ විදියට මරණයටපත් වෙනවා. ඈ අපවත් වෙනවා, ආදාහණය වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒතකොට එහෙම ආදාහණය වෙනකොට ඒ දැවුණු ශරීරේ යම් කිසි විදියක අලෝ ඉතුරු වෙන්නේ නැහැ, දැලි ඉතුරු වෙන්නේ නැහැ කියන කතාවක් පොතපතේ සඳහන් වෙනවා. හරියට නිකන් තෙල් පිලිස්සු තැනක යම් කිසි ආකාරයකද අනේ ආකාරයෙන් තමයි මේ දැවුණු ශරීරය කියලා ප්‍රකාශ කරනවා. අලුත් නැහැ, දැලිත් නැහැ. ඒ විදිහට තමයි මේ වැඩේ අහවර වෙන්නේ. එතකොට ඒ ක්‍රියාව මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ වටපිටාවේ තව ස්වාමීන් වහන්සේලා ඉඳදී තමයි සිද්ධ වෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේක දැකලා එතන උදාන වාක්‍යයක් කියනවා. ඒ උදාන වාක්‍ය තමයි අපි කලින් දවසේ මතක් කරගත්තේ. කොහොමද මේ විදියට ශරීරේ වේදනාවෙන් දැවිද්දී, ශරීරේ දුක් දෙද්දී, ශරීරේ වේදනාවෙන් දැවිද්දී අර විදියට හිත සීතල වෙන්නේ කොහොමද කියන කතාවක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. අර කය අරහාමුදුරන්ගේ ගින්නෙන් දැවෙනවා, ආදාහනය වෙනවා. නමුත් අන්න හිත සීතලයි, හිත හීතල වෙලා කියලා ඔන්න ඔය විදිහේ යම් කිසි දියක උදාන වාක්‍යයක්, ප්‍රීති වාක්‍යයක්. එතකොට මරණ ගෙදරකදී ප්‍රීති වාක්‍ය කියන්න හොඳද කියලාත් කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මම දන්නේ නැහැ දැන් අපි අද කාලේ ජීවන රටාවේ හැටියට නැත්නම් මතවාදවල හැටියට අර උපත නම් හොඳට සමරනවා. නමුත් මරණයට එහෙම බාර ගැනීමක් නැහැ. මරණයට ගොඩක් කලාවට හඬලා ගිහිල්ලා කඳුළු සලලා අඩුම ගානේ නිකන් මේ නිකන් වෙන කාගේ හරි මල ගෙදරක හරි ගිහිල්ලා අඬලා එන්න ඕනේ. ඒකටත් හරි දක්ෂ කට්ටිය ඉන්නවා. අඬනවා කියන්නේ බුදුම වැඩිල්ලක් අඬනවා. පොඩ්ඩක් ඉතින් ට්‍රැක් එකේ මේ වුණ ගමන් අර ගෙදර මහත්තයා මැරිලා නම් නෝනටත් වැඩි අඬනවා. ඉතින් අහනවා මේ අරයා මොකද අඬන්නේ අච්චර? නෑ බලා ඉන්න කට්ටිය අහනවා අරයා මොකද අඬන්නේ? නෝනටත් වැඩි අඬනවා නේ යා කියලා. ඔන්නවම සිදුවීමුත් දකින්න පුළුවනි. දකින්න පුළුවනි මේ අන්න අඬනවා වැළපෙනවා. නමුත් අන්න උපතක් යම් කිසි කෙනෙක්ට ලැබුණද ඒකත් එක්කම ගැළපිලා එන ඈඳුත්තක් කියලා අපිට කියන්න පුළුවන්. අර තෑග්ගත් එක්ක ලැබෙන ඊළඟ තෑග්ග තමයි මේ පළවෙනි උපන්දින තෑග්ග. මොකද්ද? ජාති, ජරා, මරණ. ඔය තුන ඒ ක්‍රියාවලියේ මේක කොටසක්. එතකොට අර පළවෙනි එක බොහොම සාදරෙන් බාරගනිද්දී ඇයි අපි මේ දෙවෙනි කොටස ප්‍රතික්ෂේප කරන්නේ? එහෙම එකක් නැහැ. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ උදාන වාක්‍යයක් කියන්නේ, ප්‍රීති වාක්‍යයක් කියන්නේ මේ සිදුවීම දැකලා. ඉතින් ඔන්න ඔය වෙත්තෙන්ට වෙනකන් කතාව අපි ඇත්තරම ගිය සතියේ ඉදිරියෙන් තියාගත්තා. එතකොට මේ අද දවසේ අපි ඉදිරියෙන් තියාගත්ත ගාතාව මේකටම සම්බන්ධ දෙයක්. ඒකත් භාග්‍යවතුන් වහන්සේ මේ දබමල්ල පුත්තහාමුදුරුවෝ ඉලක්ක කරලා තමයි කියන්නේ. ඒක මොකද්ද වෙන්නේ? මේ සිදුවීම සිද්ධ වුණා. අර කලින් කී සිදුවීම සිද්ධ වෙලා ඉවර වෙලා යම් කිසි කාලයක් ගත වෙලා භාග්‍යවතුන් වහන්සේ දුර පලාතක වෙන පලාතක වෙන භික්ෂුන් වහන්සේලා පිරිසක් අපි හිතමු රජගහනුවර වගේ වෙන්න ඇති. ඒ වගේ පිරිසක් ආමන්ත්‍රණය කරලා කියනවා මොකද්ද මෙන්න බලන්න මේ අපේ දබ්බ හාමුදුරුව මෙන්න මේ විදියට අපවත් වුණා. නේද? දබ්බ හාමුදුරුව මෙන්න මේ විදියේ ජීවිතේ අවසන් වුණා. මෙන්න මේ විදිහට තමයි ඒ දෙ සිද්ධ වුනේ කියලා නැවතත් අර සිදුවීම මතක් කරනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට හිතට මදි එකපාරක් කිව්වට නිකන්. ඒ වගේ ගතියක් තමයි තියෙන්නේ මෙතන. ඒ කියන්නේ නිකන් අරෝ තියෙන්නේ සමහර කරුණු එකපාරක් කිව්වට මදි. දෙපාරක් කිව්වට මදි. තුන් පාරක් විතර කියනකොට කියනවා මේ ආමඳුරෝ හැමදාම එකම දේ කියවනවා කියලා. බෑ ඒක නිකන් අර ඒ අර පැටලෙන ගතිය යනකම්ම කියන්න ඕනේ. යන කම්ම කියන්න ඕනේ. මොකද ඒකේ තියෙනව මොකද්දෝ එකක්. මෙමුණිය එකපාරක් වට හරියන්නේ නැහැ, දෙපාරක් වට හරියන්නේ නැහැ, තුන් පාරක් වට හරියන්නේ නැහැ. නැවත කියවෙනවා. කියවිලා කියවිලා ඉවර වෙනවනේ දවසක. අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේත් මෙතනදී නැවතත් අර සිදුවීම මතක් කරනවා. නැවතත් අද අර සිදුවීම මතක් කරන මෙන්න මෙහෙම දබ්බ මේ විදියට අපවත් උනයි මේ විදියට ආදාහණය උනයි අලු ඉතුරුනෙත් නැහැ දැලි ඉතුරුනෙත් නැහැ කියලා අර පිරිසට නැවතත් කියලා අන්න මේ එදා කියපු ප්‍රීති වාක්‍ය තමයි මේ අද තියාගත්තේ දෙවනුව කියපු ප්‍රීති වාක්‍ය දැන් මෙනි මේ මරණයක් කලලා ප්‍රීති වාක්‍ය දෙකක් කිව්වා කියලා ඔන්න සටහන් වෙලා තියෙනවා මේ දෙවනි කී වාක්‍ය දෙවනි කී ගාතාව යම් කිසි විදියක අමුතු අමුතු ගොඩාක් කරුණු ටිකක් සහිතව ඉදිරිපත් කරනවා. ඉතින් අපි අද මේ දවසේ ඉදිරියෙන් තියාගත්ත මේ ගාතාව පොඩ්ඩක් විමසලා බලමු මොකද්ද මේ කියන්නේ කියලා. අපේ ශක්ති ප්‍රමාණයෙන් පැහැදිලි කරගන්න උත්සාහයක් දරමු. එතකොට කියනවා අයෝගන හසත් හතස්සේව ජලතෝ ජාත වේදසෝ. යම් කිසි විදියක අන්න මේ වචනෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ අන්න ගින්නක්. ගින්නක ස්වභාවය කොහොමද? ගින්නක ස්වභාවය තමයි අන්න එයා යම්කිසි නිරූපණයක් සිද්ධ කරනවා. අපි කියන්නේ නිකන් ගින්නක් දැක්කහම ඈතට නිකන් අමුතු නිකන් ප්‍රචණ්ඩ නපුරු සතෙක් ඉන්නා වගේ ස්වභාවයක් අපිට දකින්න පුළුවන්. එතකොට මේ දබ්බහාමුදුරුවොත් ඒ විදිහේ ගින්නක තමයි අන්තිමට දැවෙන්නේ. එතකොට එහෙම නිකන් අන්න නිකන් මහා බිල්ඩිමක් වගේ ඈතට පේන මහා ගින්නක් තියෙනවා. එහෙම නැත්නම් මහා ඝන කළු ගලක් වගේ රතු පාටින් දිලිසි දිලිසි ඈතට පේන මහා ගින්නක් තියෙනවා. අන්න ඒ වගේ ගින්නක් ගැන තමයි කියන්නේ. මේ ගිනිගත් යකඩ ගුලියක් වගේ ගින්නෙන් දැවෙන්නා වූ යම් කිසි ගින්නක් තියෙනවා. ඈ ගිනිගත් යකඩ ගුලිත් ඒ වගේනේ. අන්න ගිනිගත් යකඩ ගුලි වල ස්වභාවෙත් අර විදියට නිකන් රතුම රතු පාටට ඒ බොහොම වයි වර්ණ නිරූපණයක් සිද්ධ කරනවා. ඒ වගේම ඒකේ අර විදිහේ ස්වභාවයක් තියෙනවා. ලෝහ ස්වභාවිකුත් තියෙනවා. අන්න ඒ විදිහේ උපමාවක් තමයි දෙන්නේ. ගිනිගත් යකඩ ගුලියක් වගේ දැවෙන්නා වූ ගින්නක් තියෙනවා. අර විදියට ගින්නෙන් දැවෙන යකඩ ගුලියක් තියෙනවද? අන්න ඒ වගේ දැවෙන ගින්නක් තියෙනවා. සාමාන්‍ය ඔය ලෝහ ඒ උෂ්ණත්ව වලට රත් කරලා ගත්තාම ඒ දැක්කහම නිකන් ඇස් බැඳෙනවා ඒකට. ඔය වාහනේ වැඩ කරන තැන්වල එහෙම දැකපු කට්ටිය දැකලා ඇති. අර එන්නේ කොහොමද ඒ රත් කරපු යකඩ ගුලි? ඒකේ වර්ණය කොහොමද? ඒක නිකන් ඇස් නිකන් අර මන්මත් කරන ගතියක් ඒකේ තියෙනවා. ඒ යකඩ ගුලි වල තියෙනවා ගිනි ගත්ත ඒ වගේ යකඩ ගුලි වල. අන්න ඒ වගේ ස්වභාවයක් ගැන තමයි මේ කියන්නේ. එතකොට ගිනි ගත්ත යකඩ ගුලියක් වගේ දැවෙන්නා වූ ගින්නක් ගැන කියනවා. ඊට පස්සේ කියනවා අනුපුබ්බස් අනුපුබ්බූප සන්තස්ස යතාන ඥායතේ ගති. අනුක්‍රමයෙන් මෙන්න මේ යකඩ ගුලිය වගේ දැවෙන ගින්න නිවි ගියාද ඊට පස්සේ ඒ ගිනි දැල්ල අරහෙ ගියා මෙහෙ ගියා කියලා දැන ගැනීමට නොහැකි වේද? යතාන ඥායතේ ගති. මේ විදියට පැවැත්මක්, මේ ගින්න කොහෙටද ගියේ කියලා පැවැත්මක් දැන ගැනීමට නොහැකි වේද? එවං සම්මා විමුත්තානං කාම බන්ධෝග තාරිනම්. එලෙසම සම්‍යක් විමුක්තියට පත් වූ තැනැත්තා කාම බන්ධනයන්ගෙන් එතර වූ තැනැත්තා පඤ්ඤාපේතුං ගති නති අත්තා පත්තානං අචලං සුකන්ති. මේ අචල සුඛයට පත් වූ තැනැත්තා අන්න එවුන්ගේ ගිය තැනක් ගිය දිහාවක් පැනවිය නොහැක කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න විදිහේ මතක් කිරීමක් භාග්‍යතුන් වහන්සේ නැවතත් සිද්ධ කරනවා. එකක් කියලා මදි, එකවරක් ප්‍රීතිවාක්‍ය කියලා මදි, දෙවරක් කියනවා. එකම සිදුවීම අල්ලගෙන නැවත නැවත මතක් කරමින් ප්‍රීතිවාක්‍ය කියනවා. නැවත නැවත මේ ධර්මය බෙදලා දෙන්න, පැහැදිලි කරලා දෙන්න උත්සාහ ගන්නවා. ඉතින් යම්කිසි විදියක වෙන සිදුවීමක්, හොඳ අවස්ථාවක් ඒ ධර්මය පැහැදිලි කරන්න. එතකොට ඒක නිකන් මගහැරලා ඒක නොදැක්ක වගේ ඉන වෙනුවට නැවත නැවත ඒ වෙන සිදුවීම් මතක් කරමින්, වෙන සිදුවීම් ඉදිරිපත් කරමින් ඒකට අදාළ ධර්ම කරුණක් පැහැදිලි කරන්න උත්සාහ ගන්නවා. හැම සිදුවීමම ගන්නේ නැහැ. ලෝකෙ වෙන හැම සිදුවීමම ගන්නේ නැහැ. ඒ වෙනුවට අන්නර යම්කිසි ධර්ම කරුණක් ඉස්මතු වෙන සිදුවීමක් තියනවාද? ඒක තමයි ගෙනහැර දක්වන්නේ. ඒක තමයි ගෙනහැර දක්වන්නේ. එතකොට එහෙම බැල්මක් පුරුදු කරපු කෙනෙක්ට මොන කුණු ගොඩ දැක්කත් එක පැත්තකින් පේන්නේ ධර්මයම තමයි. එහෙම දෙයක්ත් තියෙනවා. නැවත නැවත මෙන්න මේ වෙන දේවල් වල සිදු වෙන දේවල් වල ඒ ධර්ම කරුණක් ඉදිරිපත් කරන්න හිත පුරුදු කරගත්තද, ඒ විදියට පුහුණු කරාද, අන්න ටික දවසකින් මේ තැනැත්තට මොන දේ අහන්න ලැබුණත්, මොන දේ දකින්න ලැබුණත්, මොන කුණු කන්ද ලකුණත් ඒකිනුත් අන්න ධර්මය මතු කළ දෙන්න පුළුවන්. එක්තරා විදියක මේ ස්වභාව ධර්මයෙන් නැවත නැවත අපිට බණ කියනවා. අපි අහන්න සූදානම් වෙන තාක්කල් කියනවා කියලා තමයි කියන්නේ. නะ කවදාවත් නවත්තන්නේ නැහැ. කොහොම එහෙම නිකන් මේ මොකද්ද කියන්නේ වෙහෙසෙන් වෙහෙසටපත් වෙලා නැවතින්නෙත් නැහැ. අයියෝ මූට කවදාවත් කිව්වට වැඩක් නැහැ කියලා අදහිරීමටපත් වෙන්නෙත් නැහැ. ඒ වෙනුවට ස්වභාව ධර්මයේ නැවත 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 බණ කියනවා. නැවත නැවත ධර්මයේ දේශනා කරනවා. අන්න කෙනෙක් අහන්න සූදානම් වෙනකම්ම ඒක කරනවා. අහන්න සූදානම් වුණාද, ඇස් දෙක පොඩක් ඇරලා බැලුවද, අප්පා දකින දකින එකේ වෙන වෙන සිදුවීමේ බණම තමයි තියෙන්නේ. මොන මොනවා දැක්කත් මොන මොනවා වුණත් අනේකිනුත් ධර්ම කරුණක් කිස්මතු කරන්න පුළුවනි. ඉතින් භාග්‍යතුන් වහන්සේ සමහර විට බොහෝ කාලයක් තිස්සේ මේ විදිහේ පුහුණුවක ඉදිලා තියෙනවා. මේ කුණු කන්දල් සහිත ලෝකේ, මේ අසුචියෙන් පිරිච්ච ලෝකේ හැම වෙලේම මැණික් කැට හොයනවා වගේ හොයපු සෙවීමක් බුදුරජාණන් වහන්සේගේ හිත තුල තියෙනවා. ඒ පුහුණුව ඒ හිත තුල තියෙනවා. ඉතින් මොන දේ සිද්ධ වුණත් අන්න ධර්මයේම තමයි මතුවලා එන්නේ. ඒක හොඳ දෙයක්. අපි මේ ජීවිතේ ගෙවනකොට අපිට මේ ලෝකෙන් දුරස් වෙලා නිකන් දැක්කේ නෑ වගේ, උනේ නෑ වගේ එහෙම ඉන්න බෑ. එතකොට ওই නොයෙකුත් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නොයෙකුත් අවස්ථා ගැළපිලා එනවා. එතකොට ඒ වගේ අවස්ථාවල ඒකෙන් ද්වේෂයක් ගන්නව වෙනුවට, ඒක ගැන සටන් කරනව වෙනුවට, අයියෝ මේ මොකද්ද උනේ කියලා වෙන කෙනෙක්ට චෝදනා කරනව වෙනුවට අන්න පුළුවනි මේකේ ධර්ම කරුණක් තියෙනවා. බලන්න මේ ස්වභාවය කියලා ගැනහැර දක්වනවා. තමගේ හිතම මතක් කරගන්නවා. අන්න ඒ විදිහේ ප්‍රතිපදාවකට හොඳයි. කොයි දේ සිද්ධ වුණත් මේ තැනැත්තා එකෙන් ධර්මයේ මතු කරගන්නවා. මේ වැඩක් නැති දේවල් සමහර වෙලාවට කියන්නේ. මේ කාපු ඊපු වගේ තොරතුරු කියන්නේ. නමුත් ඒකිනුත් කියලා ඉදිරිපත් කළා. අන්න ධර්ම කරුණක් තියෙනවා මෙතනත් බලන්න. මේ විදිහේ දෙයක් තියෙනවා මෙතනත් බලන්න කියලා. අන්න ওই විදිහේ මතක් කිරීමක් සිද්ධ කරනවා. එතකොට නොයිකුත් නොයිකුත් අන්න කාල පරිච්ඡේද පහ වෙනවා. ඒකිනුත් ධර්මය දේශනා කරන්න උත්සුක වෙනවා. ඒකිනුත් ධර්මය මතු කරගන්න උත්සුක වෙනවා. සාමාන්‍ය දැන් ඔය සඳහන් වෙනවා, දැන් ඔය නත්තල්නේ. නත්තල්. නත්තල් සාමාන්‍යයෙන් ඒ කතෝලික භක්තිකයන්ට ලොකු දෙයක්. ලොකු දෙයක්. එතකොට දැන් ඔය සුදු හාමුදුරුවරු එහෙම පැවිදි වෙච්ච කට්ටිය කලින් ඒ දහමෙනේ. ඒ ධර්මයේ තමයි අනුගමනය කරන්නේ. එතකොට ඒ කලින් කාලේ මතකේ ඒක තමයි තියෙන්නේ. එතකොට නත්තල් කිව්වහම නිකන් අර කුයි කුයි ගාන ගතියක් වගේ තියෙනවා. නිකන් එකපාරට එහෙම ඉන්නේ බෑනේ. එහෙම නිකන් අමතක කරන්න බෑනේ. මේක ඔයවත් ඉඳපු නැති 100ක් තමයි. එහෙම කෙනෙක් ඉඳලා නැහැ. එහෙම කෙනෙක් ඉඳලා නැහැ. ඒක මිත්‍යා කතාවක්. එතකොට පොඩි ළමයි හිතා ඉන්නවා නිකන් මේ අනේ අර මේ මොනවා හරි දාලා යනවා හැමදාම කියලා ඇවිල්ලා. නමුත් ඔය දෙමාපියෝ තමයි දාන්නේ. ඈ දෙමාපියෝ තෑග්ගක් ගෙනහලා අනේ නත්තල් සීයාගේ නමින් දාලා යනවා. ඉතින් ඕක සමරලා සමරලා පුරුදු වෙලානේ. ඊට පස්සේ මේ හීත කාලේ ඔය කොච්චර වර්ණා ගැහුවත් ඔය රටවල්වල ඉන්න බෑ. ඉන්න බෑ. ඕකේ මෙහෙම දෙයක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අර මොකද්ද තියෙන්නේ, අර සීසන්ස් හතරක් තියෙනවානේ. වසන්ත ඍතුවේ ඔක්කොම සුන්දර ටික ඉවර වෙනවා. ඈ ඉතුරු කාලේ ඉතින් විඳෝ විඳෝ ඉන්නවා. විඳෝ විඳෝ ඉන්නවා. ඒක විඳවිල්ල උපරිම වෙන කාලේ තමයි මේ අවධිය. අන්න සීත කාලේ ඇවිල්ලා වටපිටාව ඔක්කොම සුදු පැහැවෙනවා. නෑ ගස්වල කොළ හැලෙනවා. වෙන වර්ණයක් දකින්න නෑ. සුද තමයි තියෙන්නේ. ඉතින් පිස්සු තමයි. පිස්සු හැදෙනවා. අර විකාර වෙනවා. මේ නිකන් මේ මනස වියවුල් වෙනවා. ඉතින් ඒ වියවුල් වීම නවත්තන්න නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරනවා මේ මිනිස්සු. සමහර විට නොයෙකුත් සංදර්ශන වේවා, නොයෙකුත් උත්සව වේවා, නොයෙකුත් මතක් කර ගැනීම සිද්ධ කරනවා. නෑ නෑ මේක මේ සදාකාලික අඳුර නෙමෙයි. නැවතත් අර කොළපාට දළු හැදෙනවා ගස්වල. නැවතත් මල් පිපේවි කියන මතක් කර ගැනීම සිද්ධ කරනවා මේ අමාරුම කාලේ. අමාරුම කාලේ හීත ඍතුයේ උපරිම කාලයට එනකොට පොඩ්ඩක් නැවත මතක් කරන අර වැටුණු හිතට මතක් කරලා දෙනවා. නෑ නෑ අන්න මේ විදිහේ කොළපාට ගස් ආපහු මතුවලා එනවා. මේ හිත කාලේ සදා කාලෙන් තියෙන්නේ නෑ කියන මතක් කිරීම සිද්ධ කරනවා. නැත්තම් මානසිකව කායිකව ලෙඩ වෙන සුළුයි මේ මිනිස්සු. ඉතින් අපේ බයියොත් ගිහිල්ලා අනේ තියෙන බලන්න මේ රටේ ස්වභාවික මේම රටක් කොහෙන්ද ආයි හොයාගන්නේ කියලා මහා ලොකු වර්ණා ගහනවා. දුක්කම විතරයි අර විදිහේ ඍතු හතර කියව ඔක්කොම එක ඍතුවෙන් සුන්දරත්වය ඇත්තටම අර වසන්ත ඍතුවේ නම් අමුතු සුන්දරත්වයක් තියෙනවා. මල් පිපෙනවා බැලු බැලුවට සත්තු ඒ වැඩ කටයුතු කරනවා ආහා ගස් හැදෙනවා හරි ලස්සනයි. නමුත් අර ඍතු හතරේ මේව එක ඍතුවකින් කාලේ ඉවර කරා වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් අර මද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච කෙනෙක් කියන මෙහෙම දෙයක්. මොකද්ද මේ මද්‍රව්‍ය ගත්තාම ස්වාමීන් වහන්සේ අමුතු ජොලියක් තියෙනවා. හැබැයි මම නිකන් අර මගේ ජොලි බාස්කට් එකක් තියෙනවා දවස පුරාවට. ඒක එකපාර කාලේ ඉවර කරලා දවස පුරාවට බඩගින්න ඉන්නවා වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. මද්‍රව්‍ය ගත්ත ගමන් අර ජොලි බාස්කට් එක සම්පූර්ණ ඉවර වෙනවා. පැයක් හරි අමාරක් හරි ඇතුළත ඒ ටික ඉවර වෙනවා. ඊට පස්සේ දවස් ගණනක් විඳවිල්ල. ඒ මොකද අර ජොලි බාස්කට් එක කාලා ඉවර කරා. එතකොට ඉතුරු දවස් කීපයට මුකුත් නැහැ කන්න ඉතුරු වෙලා. ඉතින් බඩගින්නේ වෙහෙසින් අර වෙහෙසකාරී ඊතකින් කල් ගෙවනවා කියලා සඳහන් කරනවා. ඔන්න ඕක තමයි ෆෝ සීසන්ස් කියන්නේ. ඒක තමයි ඉතින්. වසන්ත ඍතුවේ ඔක්කොම තියෙනවා කාලා ඉවර කරලා ඉතුරු ඍතු තුනේ බඩගින්නෙන් ඉන්නවා වගේ කතාවක් තමයි තියෙන්නේ. ඉතින් මේ කතාව මොකද්ද? අන්න කෙනෙක් මතක් කරගන්නවා. මතක් කරගන්නවා නැවත නැවත නෑ නෑ කොළපාට එනවා. අර නීඩල්ස් ගහක් ගෙනහල ඇතුලෙන් තියා ගන්නවා. ඒකේ කොළ හැලෙන්නේ නැහනේ. මෙන්න මේ කොළ පාට බලන්න මේ ගහක් තියෙනවා ලස්සනයි. මෙන්න ගස් තියෙනවා කියලා ගේ ඇතුලෙන් ගෙනහලා තියාගෙන නැවත නැවත මතක් කරගෙන නැවත නැවත නත්තල් සීයාගේ සුභපැතුම් සහිතව කොහොම හරි මේ අමාරු අවධිය ගෙවා ගන්න තමයි උත්සාහය. නැවත නැවත මතක් කිරීමක් හරි හිතට ශක්තිය දීමක් වගේ දෙයක් තමයි සිද්ධ කරන්නේ. අන්නේ එහෙම සිද්ධ කරලා මතක් කරගන්න. ඉතින් ඒ වගේ දේවල් අර පුරුදු වුණාම අපි හිතමු සුදු හාමුදුර කෙනෙක්ට වගේ නැවත නැවත මතක් වෙනවනේ නත්තල් අවදියේට අයියෝ මොන හරි කරානම් කියලා මතක් වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදීත් සමහර විට ඒ ගුරුවරයෝ ගැන සඳහන් වෙනවා ඒ අවස්ථාවත් ප්‍රයෝජනෙට අරගෙන බණක් කියලා තියෙනවා. හරි හරි අපි එහෙනම් නත්තල් පාටියක් දාමු කියලා අන්න එකතු කරලා කට්ටිය එකතු කරලා ඒකෙනුත් මොකක් හරි බණක් කියනවා. අන්නේ විදිහට නැවත නැවත මෙන්න මේ වෙන දේවල්, දකින දේවල්, අහන දේවල් යම් කිසි විදිහක ධර්ම කරුණක් ඉස්මතු කරන්න යොදා ගන්නවා. ඒ යොදන්නේ යොදන්න තේරෙනවා මේ කොයි දේත් මොන අසුචියෙත් අර විදිහට යම් කිසි විදිහක මැණික් කැටයක් හොයනවා වගේ ධර්මය හොයාගන්න පුළුවන් ඒ පුහුණුව සහිත හිතකට. ඒ විදිහේ පුහුණු කරපු හිතකට නැවත නැවත ඒ දේ මතු කරගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේත් නැවත නැවත මේ කොයි දේ සිද්ධ වුණත් මොන දේ සිද්ධ වුණත් ඒ හැම දෙයකටම යම් කිසි ධර්ම කරුණක් ගෙන හැර දක්වන්න ඒක අවස්ථාවක් කරගන්නවා. ධර්ම කරුණක් පෙන්වා දෙන්න ඒක අවස්ථාවක් කරගන්නවා. ඉතින් මේ දබ්බහාමුදුරුවන්ගේ කතාවෙත් එකක් කිව්වට මදි. දෙවරක් කියනවා. නැවත මතක් කරනවා තවත් වරක් මෙන්න බලන්න මේ විදිහේ දෙයක් සිද්ධ වුණා. මෙන්න ඒක හා සම්බන්ධ සිදුවීම මෙන්න ධර්ම කරුණ කියලා නැවත ගෙනහැර දක්වනවා. අර විදියට මහා යකඩ ගුලියක් ගින්නෙන් දැවෙන යකඩ ගුලියක් වගේ උපමාවක් තමයි දෙන්නේ. හරියට නිකන් අර මේ දබ්බා හාමුදුරන්ගේ ගින්නෙන් දැවෙන ශරීරය වගේ කියනවා. මේ වගේ දැල්ලෙන්නා වූ ගින්නක් අනුක්‍රමයෙන් නිවි ගියාද? අනුක්‍රමයෙන් කියන වචනේත් එතන සඳහන් වෙනවා. අන්න මේ ගින්න නිවෙන්නේ අනුක්‍රමයෙන්. එකපාරට බොග්ගාලා නිවන්න බෑ වතුර ගහලා. එහෙම කරන්න බෑ. ඊට වැඩි මහා බරපතල ගින්නක් මේක. එතකොට ක්‍රමානුකූලව අනුක්‍රමයෙන් ටිකෙන් ටික මේ ගින්න නිවීමක් මේ තැනැත්තා සිද්ධ කරනවා. එතකොට කොහොමද නිවන්නේ? අන්න ටිකෙන් ටික පුහුණුවක් කරනවා. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මට මේ විදිහේ පුහුණුවක් කරන්න අමාරුයිලු. මගේ හිත හරි වික්ෂිප්තයිලු. මට තියනවලු නිකන් අර යම් කිසි විදියක මානසික රෝගී තත්ත්වයක් යන ගානට අපහසු අමාරු ගතියක් තියනවලු. එතකොට මං කොහොමද මේ වගේ දෙයක් කරන්නේ? මට කොහොමද මේ වගේ ප්‍රතිපදාවක් ගැලපෙන්නේ කියලා අහනවා. එතකොට ඒ වගේ කෙනෙක්ට සාමාන්‍යයෙන් අපි කියන විෂාදය වගේ ඒ වගේ රෝගී තත්ත්ව තියෙන කෙනෙක්ට සාමාන්‍යයෙන් එකපාරට ඔය සතිමත් ඉඳ ගැනීම වගේ දේවල් අමාරුයි. ඒක කරපු ගමන් එයාට අර තියෙන අසනීප තත්ත්වේ වැඩි වෙලා එනවා වගේ දැනෙනවා. ඉතින් ඒකින්ද එයාට කියනවා මේ දිනෙදා ජීවිතේ සතිමත් වෙන්න. හැමදාම දත් මදින එක සිහියෙන් කරන්න. ඒ විනාඩි පහ. කොහොමද දත් මදිනවනේ? අන්න ඒ දත් මැදිල්ල සිහියෙන් කරන්න කියලා වගේ පුහුණුවක් තමයි ඒ වගේ කෙනෙක්ට දෙන්නේ ඉස්සෙල්ලා. එතකොට එයා මොකද කරන්නේ? අන්න මාසයක් හමාරක් දත් මදින හැම වෙලාවෙම සිහියෙන් ඉන්න පුළුවන්ද? ඔන්න අනුක්‍රමයෙන් නිවනවා කියන්නේ ඕක තමයි. එයාට අපි කියන්නේ නැහැ 24/7 සිහියෙන් ඉන්න කියලා. නැත්නම් පැය 24ම සිහියෙන් ඉන්න කියලා. එහෙම කියන්නේ නැහැ. කාටවත් එහෙම කියන්නේ නැහැ ඇත්තටම. ඈ ඒ වෙනුවට විනාඩි 5ක් සිහිය පීටෝ ගන්නකො. එතනින් පටන් ගන්නකො කියලා තමයි කියන්නේ. ඉතින් ඒක කෙනෙක්ට දරන්න අමාරුයි. අයියෝ ඔච්චර කල් යනවද? ඕමද ওই ප්‍රතිපදාව ගැලපෙන්නේ කියලා. ඒකේ ඒක හේතු කාරණා ගැන හැර දක්වනවා. නමුත් ඒකම තමයි ක්‍රමේ. ඒකම තමයි ප්‍රතිපදාව අනුක්‍රමේ. තමයි මේක නිවන්නේ. එකපාරට වතුර ගහලා නිවුවොත් එක්තරා විදියක පිස්සු ඇදිලා තමයි නතර වෙන්නේ. ඔය එච්චර ලොකු ගින්නක් නේ ඔක. ඒකෙ හින්දා අනුක්‍රමේ නිවන විදිය මොකද? විනාඩි 5ක් දත්ම දින එක ගැන සිහියෙන් ඉන්න හැමදාම. ඒ දත්ම දින අවස්ථා දෙක ඒ විදියට පුහුණු කරන්න කියලා යාට මතක් කරනවා. ඒක මාසයක් විතර කරන්න කියලා මතක් කරනවා. අන්න අර විදියට දතේ මේ බුරුසුව වදිනකොට දැනෙන විදිය, ඈ දත් බේත් වල රස දැනෙන විදිය, මේ බුරුසුවේ සද්දේ ඇහෙන විදිය, ඔන්න ඔය ටික ගැන අවධානෙන් අර විනාඩි 5 ගත කරන්න. මොන මෙල්ලේදී දිනුනත් මොන මානසික රෝගී තත්ත්වයේ දිනුනත් ඕක කරන්න බැරි කමක් නැහෙනේ. අන්න ටිකෙන් ටික එයා හැමදාම දත් මදින වෙලාවට උත්සාහ කරනවා. හෙටත් උත්සාහ කරනවා. රැයටත් උත්සාහ කරනවා. ඔන්න ඔය විදිහට දත් මදිමින් මාසයක් විතර කල් ගත කරොත් ඒ විදිහට කල් ගත කරොත් මේ තැනැත්තට දකින්න පුළුවන් ආ ටික ටික ඒ හැකියාව දියුණු වෙලා එනවා. ඊට පස්සේ පොඩ්ඩක් සක්මන් කරන ගමන් කියලා තව පට මාර්ගයක් පෙන්වනවා. තව ක්‍රමයක් කියලා දෙනවා. නිකන් ඇවිදින ගමන් පොඩක් පතුල වදින විදිහ බලන්න. සක්මනත් එහෙම අමාරුවක් අපහසුාවක් නැතුව කරන්න පුළුවන් ඒ වගේ කෙනෙක්ට. විශේෂයෙන් අය කායත් වෙහෙසෙන හින්දා ඒක කොහොමත් හොඳයි ඒ වගේ කෙනෙක්ට. අන්න ඒ සක්මනත් ටික ටික පුරුදු වෙන්න කියලා කියනවා. අන්න එහෙම ක්‍රමානුකූලව කරනකොට මෙයාට තේරෙනවා දවසක වාඩි වෙලා ඉන්න පුළුවන්. තාම ඇස් වහගෙන ඉන්න බෑ. ඇස් ඇහුවාම අමුතු බීතිකා එනවනේ සමහන්නේ. එහෙම කට්ටිය ඉන්නවා. ඇස් ඇහුව ගමන් ඇස් අහගෙන ඉන්න බෑ. බයයි. බය වගේ ගතියක් දැනෙනවා. ඉතින් ඒක ඒ කෙනිට කියන ඇස් වහන්න ඕනෙත් නෑ. ඇස් අරගෙන වාඩි වෙලා ඉන්න ටිකක් වෙලා. ඈ කමක් නෑ. ඒ විදිහේ නිකන් ගොඩාක් නිකන් කලබල ස්ථානයක නැතුව පිටියක වගේ දිහාට හැරිලා ඇස් අරගෙන පොඩ්ඩක් අන්න ඒ විදිහට බයි ඉන්න ටිකක් වෙලා සිහියෙන් කියලා ඔන්න ඔය විදිහට ක්‍රමානුකූලව තමයි අර විදිහේ මානසික රෝගී තත්වයකට ලක් වෙච්ච ඒ විදිහ දුර්වල වෙච්ච කෙනෙක්ට පවා මේ ප්‍රතිපදාව අපිට පෙන්වන්න පුළුවනි. අන ටිකෙන් ටික මේ විදිහට පුහුණු කරගන්න අර වගේ තැනකින් පටන් ගන්න ටිකෙන් ටික අඳුර ගන්න පුළුවනි. ඉතින් ඒ සඳහා සමහර විට මාස 6-7ක් වුණත් යන්න පුළුවන්. යන්න පුළුවන්. දැන් පවගේ දවසක කොල්ලෙක් ඉන්දියා පළවෙනි පාර ඇවිල්ලා ගියපු දිහාවල් හොයාගන්නත් බැරි වුණා. හොඳාගෙන ගියේ. හොඳාගෙන ගියේ මේ හොඳ තරුණ ළමෙක්. හොඳ නිකන් ජිම් එකකම වගේ පදිංචිලා ඉඳපු හොඳ නිකන් මාංශ පේශීන් සහිත කෙනෙක්. හැබැයි ආවට මොකද රඳන්න බෑ. රඳන්න බෑ. ඉතින් අපි කියන්නේ නිකන් කමාන්ඩෝ ට්‍රේනින් එකකට වැඩිය පොඩ්ඩක් අමාරුයි. කමාන්ඩෝ කාර්යොත් ඇවිල්ලා වැටෙනවා. මොකද ඒගොල්ලෝ ෆිසිකල්නේ. බොඩි එක තමයි ඒගොල්ලෝ මේ ට්‍රේන් කරන්නේ. මේක එහෙම නෙමෙයි අල්ලන්නේ කෙලින්ම ආයි දුර්වලම තැනින්. මනසේ තියෙන ද යම් කිසි දුර්වල තැනක් අඩුපාඩු තැනක් එතනින් තමයි අල්ලන්නේ. අල්ලපු ගමන් ඉතින් තරවිසි වෙනවා. ගියපු දිහාවල් හොයාගෙන නැහැ. අඬාගෙන ගෙදර දුවනවා. කියනවා මේ මොකද අඬන්නේ කියලා මටම තේරෙන්නේ නැහැ. මොකද්දෝ නමුත් තියෙනවා ඉන්න බෑ. මොකද්දෝ අමුතු කනගාටුවක් වෙහසක් තියෙනවා ඉන්න බෑ. ඉතින් ඒකෙන් තමයි යනවා කියලා කියනවා. ඈ කමන්ඩෝ කාර්යොත් හරි අමාරුවෙන් පැනලා යනවා. මොකද හේතුව මේ දරන්න බැරි අමුතු වෙහසක් එනවා. ඉතින් කියන්නේ නිකන් නිස්සාරණ ඉන්න රිලව්ත් අනිත් රිලව්න්ට වැඩිය සැරයි කියලා තමයි කට්ටිය කියන්නේ වටපිටාවේ කට්ටිය. මම බලනවා මේ මෙහි ඉන්න රිලව්ත් සැරයිලු. මම එහම මොකද්ද ඒ කියන්නේ? ආ නෑ මේ රිලව්. ආ උනුත් නිකන් අර වෙන ආරණ්‍ය වල ඉන්න රිලව්න්ට වැඩිය සැරයි කියලා තමයි කියන්නේ. ඉතින් මොකද්ද හේතුව? එන මොකුත් නෙමෙයි. භාවනා නොකරන තාක්කල් මේක නිදිහා නොබලන තාක්කල් පහසුයි. අර මර නිින්ද හරි පහසුයි. ඇස් දෙක ඇරියානේ. පේන දේවල් එච්චරම හොඳ දේවල් නොවෙන්න පුළුවන්. මෙච්චර මේ කුණු කන්දලක් තියනවාද? මෙච්චර වෙහෙසක් තියනවාද කියලා කෙනෙක් නැවතත් ගිහිල්ලා අර නිදිගත්තු ස්වරූපෙට අර මුලාවට වැද ගන්නවා. ඒක හරිම පහසුවක් කියලා හිතනවා. නමුත් ඔය මුලාව තුලින් කවදාවත් ස්ථිරතර සහනයක් ගන්න බෑ. නැවත නැවත මේ විදිහේ බොරුවක් තමුමම රවට්ටගෙන ඉන්න පුළුවන්. තමුමම රවට්ට ගන්නවා කියලා කියන්නේ අන්න ඒ විදිහට ඉන්න පුළුවන්. එම ඉදියට මොකද ප්‍රශ්නේ තියෙනවා යටිපහුව වෙලා තියෙනවා ඒකට මුහුණ දෙන්න අමාරුයි. ඉතින් අර විදිහට යම් කිසි දියක කායික වරමාංශ පේශී නැති වුණාට අර විදිහේ නිකන් හොඳ නිකන් සික්ස් පැක් එකක් තියෙන හිතක් හදාගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. ඒක ටිකක් අමාරුයි. ඒක ටිකක් අමාරුයි. ක්‍රමානුකූලව වඩන්න ඕනේ. අර කයක් වඩනවා වගේම වඩන්න ඕනේ. ජිම් එකට ගිහිල්ලා ටිකෙන් ටිකනේ ඔය කය වර්ධනය කරන්නේ. අන්න ඒ වගේ අනුක්‍රමයෙන් සික්ස් පැක් එකක් තියෙන හිතක් හදාගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. අන්නේ අනුක්‍රමයෙන් කරන ප්‍රතිපදාව ගැන තමයි කියන්නේ. එතකොට අර විදියට උස්මත් දෙකක් බලන තැනින් පටන් අරන්, දතත් දෙකක් මදින තැනින් පටන් අරන්, කටත් දෙකක් කන තැනින් පටන් අරන් ටිකෙන් ටික මේක වඩනවා. දවසම කරන්න ඕනේ නැහැ. ඒ වෙනුවට නිකන් පැය භාගයක් කරන්න දවසට. ඒ ඇති. පැය භාගෙ දිගට පවත්වන්න මාස කිහිපයක්. බැරනම් ඉතින් අමාරුයි. ඒ විදිය දෙයක් ආයෝජනයක් කරන්න බැරි නම් අමාරුයි. කට්ටිය ඔක්කොම හිතන්නේ නිකන් අර ෂණික නූඩල්ස් වගේ නිකන් වැක්සින් එකක් ගැහුවා වගේ අරන් යන්න බැරිද දෙන්න බැරිද කියලා අහනවා. තදත් වෙනවා මේ මදිවට දවසක් දෙක යනකොට මෙච්චර මේ ඇවිල්ලා මට තාම මුකුත් හරියට කමටහනක් හම්බුන්නේ නැහැ කියලා කියනවා. මට ඒ වගේ කට්ටිය හරියට හම්බ වෙනවා. මේ කියනවා මෙච්චර දවස් තුනක් යනවා ඇවිල්ලා ඔබ වහන්සේ තාම මට මේ කිසිම කමටහනක් දුන්නේ නැහැ කියලා. මම අර මූලික උපදේශපටි ඇහුවද? ඒක ඇහුවා. ඒකේ මොනවද තියෙන්නේ? ඉතින් මේ මොකද්ද මේ ළමයෙක් ඇවිදින එකක් ගැන කියනවා. ළමයි කාඩිය ලයින් එකක් ගැන කියනවා. මට තාම කමටහනක් හම්බුන්නේ නැහැ කියලා ආපහු කියනවා. ඉතින් කියනවා ඔයා ගීල් එක අහලා ඉන්න. ඈ දෙන්නෙම නෑ අරක අහලෙන්, අරක අහලා පුරුදු කරලා එන්න. පුරුදු කරලා ඇවිල්ලා තමුගේ අත්දැකීම කියන්නේ. ආ එතකොට එතනින් එහාට පාර පෙන්නන්න පුළුවන්. ඒක දුන්නා මේක අහන්න නැතුව ඇවිල්ලා කමටහනක් දුන්නේ නැහැ කියනවා නම් ඉතින් අර රෙකෝඩරේ ඔළුවේ නවන්න තමයි හිතෙන්නේ. ඉතින් එහෙම කඩියක් තියෙනවා. ඉතින් අර ෂණිකව වැක්සින් එකක් ගැහුවා වගේ ඇවිල්ලා පොලිමේ ඇවිල්ලා ගාගෙන යන්න පුළුවන්ද? අනේ දෙන්න පුළුවන් නම් හරි සතුටුයි අපිත් එහෙම දෙන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම දෙන්න පුළුවන් නම් අපි සතුටුයි. අපි නිකන් ඉරිසියාවක් නැහැ. එහෙමම ලොකුවට නිකන් පොඩි එකක් තමයි තියෙන ඉරිසියාව. ඉතින් එහෙම දෙන්න පුළුවන් නම් හොඳයි. එහෙම දෙන්න බැරි පස්සේ තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අනුක්‍රමයෙන් එන්න කිව්ව ගමන් ඔන්න තද වෙනවා. පොලිමේ එන්න කිව්ව ගමන් තද වෙනවා. බෑ බෑ මට එහෙම බෑ. මට VIP කාර් එකක් ඕනේ. ඒ විදියට යන්න ඕනේ කියලානේ කියන්නේ. රෙඩ් කාපට් එකකින් එන්න ඕනේ කියලා තමයි කියන්නේ. අර අනුක්‍රමයෙන් ප්‍රතිපදාවට කැමති නැහැ. ඒක ඒක ඇලර්ජික් වෙනවා ඒ ගොඩ දෙනිට. නමුත් බුදුරජාණන් වහන්සේගේ ක්‍රමේ තමයි අන අනුක්‍රමේ ටිකෙන් ටික මේ ගින්න නිවනවා. නිවන ක්‍රමේ තමයි මේ කියන්නේ. හුස්ම දෙකක් සිහියෙන් බලන්න. දතත් දෙකක් සිහියෙන් මදින්. බත් කටත් දෙකක් සිහියෙන් කන්න. අන්න ඒක තමයි මේ ක්‍රමේ. මහා මේ යකඩ ගුලියක් වගේ දැල්ලෙන අර ගිනිගත්ත ගොඩනැගිල්ලක් වගේ දැල්ලෙන මේ ගින්නක් තියෙන. එතකොට ඒක එකපාරට නිකන් නිවන්න ගියාට හරියන්නේ නැහැ. එහෙම හරියන්නේ නැහැ. දැන් ඔය ෆයර් ෆයිටර්ස්ලා වුණත් ඒ නිවන්නේ ක්‍රමයකට. අර බටේ අල්ලගෙන ඒකෙන් නිකන් අමුතු විදිහට ටිකෙන් ටික තමයි නිවන්. අන්න ඒ වගේ නිවන ක්‍රමයේ තමයි මේක. සතිමත් මොහොතක් මොහොතක් කියන්නේ අන්න ටිකෙන් ටික නිවන ක්‍රමයේ තමයි. අනුක්‍රමයෙන් කරන ක්‍රමයේ තමයි. ඒක මාස ගණනක් පවත්වන්න ඕනේ. මාස ගණනක් පවත්වන්න විනාඩි 5ක් දිගට මාස කීපයක් හැමදාම සිහියෙන් දත් මදින් උත්සාහ කරනවා. ඒ පහ විතරයි. ඊට පස්සේ තව විනාඩි 10ක් සිහියෙන් ඇවිදින් උත්සාහ කරනවා තව මාස කීපයක්. ඉතින් එන්නේ එහෙම අනුක්‍රමයෙන් උත්සාහයක් වෙහෙසක් දරන්න බැරි නම් ඉතින් ඒ කෙනාට සාමාන්‍යයෙන් තව කල් ඕනේ වගේ ගතියක් තමයි එතෙන්දී දකින්න ලැබෙන්නේ. ඉතින් ඔහොම කරගෙන යනකොට හැබැයි මේ තැන අතර තේරෙනවා මේ ගින්න ටික ටික නිවෙනවා. ගින්න නිවෙනවා. ඒක බොහොම පහසුවෙන් දැක ගන්න පුළුවන්. ගින්න කවදාවත් නිවෙන එකක් නෑ. දැවි දැවි මේ තියේයි කියලා හිතුන ගින්නක් වුණත් ටිකෙන් ටික නිවෙනවා කියන එක දකින්න පුළුවන්. අන්නේ නිවෙනකොට වෙන වෙනස. දැන් අර දබ්බහාමුදුරන්ගේ කය ගින්නෙන් දැවුණා. දැන් ගොඩ දෙනෙක් අහනවානේ හිත කොහෙද ගියේ කියලා. හිතේ ගමනක් ගැන කතා කරනවා. හිතේ ගමනක් කිව්ව ගම එතනින්ම අහුවෙලා ඉවරයි. ඒ වචනේම වැරදි. හරි. එතකොට ඒ විදිහේ දෙයක් ගැන කතා කරනවා. එතකොට එහෙම කියපු ගමන් අනු බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඒ ගිනි දැල්ල නිවි ගියාද? නිවි ගියාට පස්සේ ඒක කොහෙද ගියේ? උතුරට ගියාද? දකුණට ගියාද? නැගෙනහිරට බටහිරට ගියාද? එහෙම කියන්න පුළුවන්ද? අන්න එහෙම කියන්න බෑ. මේ විදිහට ගින්නක් කොහෙ ගියාද කියන්න බෑ. ඒක නිවි ගියා කියන අදහස තමයි තියෙන්නේ. දර නැති වී ගිහිල්ලා නිවි ගියා. ඉන්ධන නැති වී ගිහිල්ලා නිවි ගියා කියන අදහස තමයි තියෙන්නේ. අන්න ඒක කියනවා භාග්‍යවතුන් වහන්සේ ඒ ගිනිදැල්ල ගිය මගක් දැන ගැනීමට නොහැකි වේද? අන්න එලෙසම එවං සම්මා විමුත්තානං කාම බන්ධෝ ගතාරිනං පඤ්ඤාපේතුං ගති නත්ති පත්තානං අචලං සුඛන්ති. අන්න ඒ වගේ මේ සම්මයක් විමුක්තියට ලක් වූ තැනැත්තා, මේ කාම බන්ධන වලින් එතෙරෙන වූ තැනැත්තා, මේ විදිහට අචල සුඛයට පත් වූ තැනැත්තා මේ විදිහට ගිය මගක් හොයා ගැනීමට නොහැකිය කියලා ප්‍රකාශ කරනවා. අන්න දබ්බහාමුදුරුවන්ගේ කය දැවුණා, තව දුරටත් පැවැත්මක් නැත කියන අදහස තමයි මේ ගෙනහැර දක්වන්නේ. එතකොට ওই හිතේ ගතියක් ගැන කියනවනේ, සාමාන්‍ය හිතේ ගමන යන අර්ථෙන් කියවෙන කතාවක් තියෙනවා. මොකද්ද මේ වෙන්නේ? අර විදිහට යම්කිසි විදිහක රූපවාහිනියක රූප රාමු තප්පරයකට 20කට වැඩිය වැඩි නම් අපිට චලන චිත්‍රයක් පේනවා. එතකොට කෙනෙක් කියනවා, අන්න බලන්න කෙනෙක් ඇවිදිනවා, අන්න බලන්න පැවැත්මක් තියෙනවා, අන්න බලන්න මේ කතා බහ කරනවා, අන්න බලන්න බත් කනවා කියලා කියනවා. නමුත් ඇත්තටම ඕකේ නිවැරදි ස්වභාවය මොකද්ද කියලා ගත්තොත් රූප රාමු ගොඩක එකතුවක්. ඒක තමයි වැඩි. එතකොට ওই ගතියක් විදිහට පෙන්වන්නේ, සිතේ ගමනක් විදිහට පෙන්වන්නේ ඇත්තටම මෙන්න මේ රූප රාමු ගොඩක එකතුවක්. අපි අර අවිද්‍යාව තුලින්, එහෙම නැත්නම් අපේ නොදැක්ම තුලින්, අපේ පෙනීමේ තියෙන දුර්ලභකම තුලින් අපි දකිනවා චලන චිත්‍රයක් විදිහට. අනේ එතකොට මේ තැනත් කියනවා පැවැත්මක් තියෙනවා, මෙන්න බලන්න පැවැත්ම. මං ඉන්දියනේ, හරිනේ, මේ ඉන්දිය මමනේ කියලා කියනවා. ඉතින් ඕම තමයි ඕක ඔය කතා කරන්නේ. එතකොට ඔය ගමන ගැන කිව්වොත් ඕකට සාමාන්‍යයෙන් ඔය හිතවිලි අපි කියන්නේ අර මනෝපාර ගහනවා කියලා, ඔන්න ඔය වගේ දේවල් ගොඩාක් දුරට උපකාර වෙනවා. නිකන් ආ මේ පැවැත්මක් තියෙනවා, මේ බලන්න මටම කිව්වා මටම කරා කියලා ඔය විදිහට දවස් ගණන් කල්පනා කරන කට්ටිය ඉන්නවා. එතකොට ඒ වගේ කෙනෙක්ට අර සාමාන්‍ය අර හිතවිලි වල තියෙන මුලාව හරිම රසයි. එයා ඒකට හරි ඇබ්බැහි. එතකොට ඒ ගතියට මෙයා කැමති, ඒ ගමනට මෙයා කැමති. හිතේ ගමනක් කියලා අපි දැන්ට කියමුකෝ. අන්න පේනවා ඔන්න නැවත නැවත කොහෙදෝ දිහාක යනවා. ගිහිල්ලා 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 අර නිකන් වමාරලා කනවා වගේ. අර කියන්නේ අර හරක් අර කුර තියෙන සත්තු කරන්නේ ඈ කාලා මොනවා අර රැට ආපව ඒකම අරගෙන වමාරකන්නේ. අන්න ඒ විදිහට කරනවා මේ හිත තුලින්. ඒක හරිම මෙයාට නිකන් හරිම ආකර්ෂණයක්. ඒක පුරුදු කරපු කෙනෙක්ට ඒක කඩන්න කැමැතිම නෑ. එයා ඒකෙන් යථාර්ථයට බැස ගන්න කැමැතිම නෑ. එයා කියනවා අයියෝ ඒ යථාර්ථේ මොකද්ද තියෙන වැඩේ, ඔය යථාර්ථයේ තියෙන වැඩේ මොකද්ද, ඕකේ තියෙන රසය මොකද්ද, මෙන්න බලන්නකෝ හිතවිලි, මෙන්න බලන්නකෝ ඕජස කියලා එයා සඳහන් කරනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට කිව්වොත් අපි පොළොවට බහින්න, මුලට එන්න, ඊට වැඩිය සරලත්වයක් තියෙනවා මේ හුස්මක් පියවරක් ගැන කතා කරන්න කියලා. කැමැතිම නෑ, කැමැතිම නෑ. ඕකේ කොහෙද නිවනක් කියලා අහනවා. ඕකෙන් කොහමද මේ ගින්න නිවන්නේ කියලා අහනවා. මොකද එයාගේ හිතවිලි ලෝකයක තමයි එයා අතරමං වෙලා ඉන්නේ. ඒ ගතියට එයා හරි කැමැති. ගති කියන වචනේ කියන්නේ මෙතන ඒ ගමනට එයා හරි කැමති. ගතියට කැමති කියලත් කියන්න පුළුවන් ඔන්න. අන්න ඒ ගමනට ගතියට එයා කැමති. ඉතින් ඒකෙන් බිමට බහින්න කැමති නෑ. ඒකෙන් බිමට බහින්න කැමති නෑ. ඒගොල්ලෝ හිතනවා අන්න ඇඟ පුරාම මොලේ මගේ. මොකක් නිසාද? මේ මට හොඳට හිතවිලි හිතන්න පුළුවන්. හිතවිලි හිතන්න පුළුවන්. මේ විදියට නොයෙකුත් දේවල් කල්පනා කරන්න පුළුවන්. කතා කරන්න ගත්තාම ඉවරයක් නෑ. ටොපික් එකකට කතා කරේ කියලා ඇහුවොත් අහනවා, හරි ටොපික් එකකට නෙමෙයිද කිව්වේ කියලා. ඉතින් ඒ විදිහේ ස්වභාවයකට හරි කැමති නේ, ඒ මුලාවට හරි කැමති. ඒකෙන් බිමට බහිනවා කියන එක නිකන් බේරන්නම් බැරි, බාරගන්නම් බැරි දෙයක් තමයි ඒක. නමුත් අන්නේ ගමන අගේ කරන තාක්කල්, ඒක ඔස්සේ ගමන් කරන තාක්කල් නැවත නැවත මේ කියන ධර්මය අපි ප්‍රතික්ෂේප කරා වෙනවා. හිතලා කල්පනා කරලා ඕක ගන්න බැරිය. එහෙම හිතලා කල්පනා කරලා ගත්තනම් ගන්න හැකි නම් එහෙනම් ගොඩ දෙනෙක් ඔය මේ මේ ඔය කල්පනාකාරයෝ ඉස්සෙල්ලාම නිවන් ගිහිල්ලානේ. එහෙම වෙන්නේ නැහැ. මේ වෙනුවට ඊට වැඩිය වෙනස් ක්‍රමවේදයක් තියෙනවා. මේ හිතවිලි වලින් නෙමෙයි, මේ හිතවිලි වලට දෙන වටිනාකමෙන් නෙමෙයි මේ ගින්න නිවන්නේ බුදුරජාණන් වහන්සේ. ඒක නෙමෙයි ප්‍රඥාව. දැනුම වෙන්න පුළුවන් ඔය. දැනුම වෙන්න පුළුවන් ප්‍රඥාව ඒක නෙමෙයි. ප්‍රඥාවෙන් තමයි මේ ගින්න නිවන්නේ, දැනුමෙන් නෙමෙයි. එහෙමනම් ওই විද්‍යාඥයෝ නිවන් ගිහිල්ලානේ. එහෙමනම් ওই ජේම්ස් වෙබ්ල දැන් එන තොරතුරු වලට අනුව නිවන් ගිහිල්ලානේ. එහෙම එකක් වෙන්නේ නැහැ. හබල් වලින් බලලා නිවන් ගියෙත් නැහැ. ජේම්ස් වෙබ් වලින් බලලා නිවන් යන්නෙත් නැහැ. තව ටිකක් ඈතට තව බලන්න පුළුවන් අලුත් එකක් යවුවා. ඒක හරියන්නෙත් නැහැ. කැට තියලා කිව්ව හැකි ඒකෙන් ගන්න බෑ. එතකොට අන්න අර දැනුම කියන දේ පොඩ්ඩක් පැත්තක තියලා මේ වර්තමානයේ තියෙන ප්‍රඥාව බාර ගන්න. වර්තමානයේ ප්‍රඥාවක් තියනවාද කියලා එතකොට අහනවා අනිත් පැත්තට. ඌකේ මොකද්ද තියෙන ප්‍රඥාව කියලා අහනවා. ප්‍රඥාව කියන්නේම අන්න අර අවදිහිතක තියෙන ගුණාංගයක්. අවදිහිතක් තුල ඉබේම ස්වභාවිකව මතුවෙන දෙයක්. අන්නේ අවදිහිත හදාගන්න කියන ආරාධනාව තමයි කරන්නේ. ඒක කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන්. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මම කුඩා කාලේ මෙන්න මේ විදිහේ ඇබ්බැහියක් හදාගත්තා. මොකක්ද ඇබ්බැහිය? මේ එක එක දේවල් විචිත්‍රව ඉදිරිපත් කරන විදිය මම කල්පනා කරනවා. ආ කල්පනා කරනවා. අන්න දැනුම හොයාගෙන ගියපු වගේ කතාවක් තමයි කියන්නේ. දැන් අපි හිතමු කෙනෙක්ට කතා කරනකොට මම කොහොමද මේක ආකර්ෂණීය විදිහට ඉදිරිපත් කරන්නේ කියලා කල්පනා කරනවා. ඊට පස්සේ මොකක් හරි සිදුවීමක් වුණාම මේ සිදුවීම මම කෙනෙක්ට කියන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඊට පස්සේ යම් කිසි අපි හිතමු සභාවකට ගිහිල්ලා මේ සභාව ආමන්ත්‍රණය කරන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඔන්න ඔය විදිහට කල්පනා කරලා 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 මම හැබැයික් හදාගත්තා. හදාගත්තට පස්සේ මොකද වුනේ? මට ටික කාලයක් යනකොට තේරුණා මම ඉන්නේ අමුතුම හීන ලෝකයක. කවදාවත් ප්‍රകൃතියේ නෑ. ඒ වෙනුවට අන්න අර කල්පනා ලෝකේ, අර හීන ලෝකේ හිර වෙලා මං කල්ගත කරනවා කියලා මට දැනගන්න ලැබුණා. මෙතනත්ත කියනවා. ඊට පස්සේ මට මේ සතිමත් පුහුණුව ගැන අහන්න ලැබිලා, සතිමත් පුහුණුව පිළිබඳ තොරතුරු ලැබිලා මම මොකද කරේ? මම නැවත නැවත මේ වර්තමාන මොහොත බාරගන්න මගේ හිත පුරුදු කරා. වර්තමාන මොහොතේ වැඩි වැඩියෙන් කල් ගෙවන්න මම උත්සාහ කරා. ඒ විදිහේ පුහුණුවකට මම යොමු වුණා කියලා අර තමුන්ගේ අත්දැකීම කියනවා. ඒතර එක පැත්තකින් කියනවා කල්පනා කරලා මනෝලෝක වල අතරමං වෙන පුරුද්දත් මං හදාගත්තා. ඒ වගේම මෙන්න මේ වර්තමාන මොහොතේ ඉන්න පුරුද්දත් මං හැදුවා. එතකොට මට තේරුණා අර කල්පනා බිඳිලා නැවත වර්තමානයේ ඉන්න පුරුද්දකුත් මට මතු කරගන්න පුළුවන්. සති කීපයක් මාස කීපයක් යනකොට වැඩි වැඩියෙන් වර්තමානයේ බාර ගන්නවා කියන ස්වභාවයක් මගේ තුල මතු වෙලා ආවා. ඔය මොකද්ද කියන්නේ? අනේ ඉස්සර කාලේ කට්ටිය හිතාගෙන ඉන්දියා අපි මොලේ විදියට කියමුක මේ කෙනෙක්ගේ මොලේ වර්ධනය වෙන්නේ කුඩා අවදී විතරයි කියලා. අවුරුදු පොඩි පොඩි කාලක් පොඩි අර මුල් අවදීදී විතරයි මොලේ වර්ධනය වෙන්නේ. ඊට පස්සේ ෆික්ස්ඩ්. ඊට පස්සේ ওই මොලේට වෙන අලුත් දේවල් දාන්න බෑ කියලා වගේ යම්කිසි මතවාදයක් විද්‍යාත්මක ලෝකේ වෛද්‍ය ලෝකේ තියුණා. නමුත් පස කාලෙක ඒගොල්ලෝ හොයාගත්තා නෑ එහෙම නෑ. එහෙම නෑ මේ ජීවිතේ තියෙන තාක්කල් මේ මොලේ වෙනස්කම් වෙනවා. නියුරෝ ප්ලාස්ටිසිටි. ඕන අලුත් අලුත් වෙන්න පුළුවන්. ඔබට හොඳ උදාහරණයක් ඉදිරියට පෙන්නනවා. දැන් අර අපි කියමුකෝ ඇක්සිඩන්ට් එකක් වෙනවා. වෙලා මොලෙන් කෑල්ලක් අයින් කරනවා. ඒතර මේ තැනත්තට ෂර්ට් ඇඳලා මොකද බටන් දාගන්න කෑල්ල ගිහිල්ලා. අර බටන් දාන කෑල්ල ෂර්ට් එකේ බටන් ටික දාන කෑල්ල මොලෙන් ගිහිල්ලා. ඒතකොට අත වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ තැනත්තට ෂර්ට් අඳිනවා. හැබැයි බටන් දාන්න බෑ මේ තැනත්තට. ඉතින් මොකද කරන්නේ? බටන් දාන්න වෙන කවුරු හරි ඉන්න ඕනේ. නෝනා ඉන්න ඕනේ බටන් දාන්න. ඔහොම කාලයක් තිස්සේ ඉන්නකොට ටිකෙන් ටික ටිකෙන් ටික මෙයාට පුළුවන් වෙනවා අන්න අර බටන් දාන කැලලත් කරන්න. කොහොමද ඒක වෙන්නේ? දැන් තියුණ කැලල ගියා. මොලේ ඒක ඇස කිට් එක ගිහිල්ලා. ගාලා ගිහිල්ලා පිච්චිලා ගිහිල්ලා. එතකොට අලුත් කැලලක් වර්ධනය වෙනවා අර කෘත්‍ය කරන්න පුළුවන් වෙන්න. අර වැඩ කරන කය පද්ධතියෙන්. අන්න මොකද උනේ? මොලේ ඒ විදිහට නියුරෝ ප්ලාස්ටිසිටි කියලා පෙන්නනවා. මේ විදිහට වෙනස් වෙන්න පුළුවන්. එයා ට්‍රේන් වෙනවා හැම වෙලේම. ඒ ට්‍රේනින් එක කාලෙත් එක තමයි එන්නේ. නමුත් ඒ වෙනස සිද්ධ වෙනවා කියලා ප්‍රකාශ කරනවා. සමහර කෙනෙක් මොලේ අර භාගයක් අයින් කළා. ඒත් කොහොම හරි වැඩ කටයුතු කරගෙන ඉන්න පුළුවන් තත්ත්වෙට කාලයක් තුල පත් වෙලා එනවා. ඉතින් මොලේ කියලා අපි එතෙන්දි සඳහන් කරේ. නමුත් මේ හිතේ ස්වභාවය ඔන්න ඔය කියන ආකාරයි. නැවත නැවත යම් කිසි දෙයක් පුරුදු කරනවාද, ට්‍රේන් කරනවාද, ඒක යාගේ බිහේවියර් එක බවට පත් වෙනවා. එතකොට ඔන්න ඔය ඔන්නම් මුලාව පුරුදු කරන්නත් පුළුවන්. ඔන්නම් මේ යථාර්ථයට බැස ගන්නා හිතක් පුරුදු කරන්නත් පුළුවන්. දෙකම තියෙන්නේ අපේ පාලනය යටතේ. කෝකදාට කෝකටද අපි ඡන්දෙ දෙන්නේ? කෝකද අපි පුරුදු කරන්නේ කියන ප්‍රශ්න විතර අපි ඉදිරියේ තියෙනවා. අන්න ඒක පුරුදු කරලා බැලුවොත් තේරෙනවා ටික දවසකින් යථාර්ථය බාර ගන්න හිතක් මතුවලා එනවා. හැබැයි ඒ යථාර්ථය මේ වර්තමාන මොහොත හරිම කම්මැලි. ඒකේ කිසි ආකර්ෂණයක් නැහැ. එතකොට මෙයා මේකේ අගය දන්නේ නැත්නම් මෙයා මේකේ වටිනකම දන්නේ නැත්නම් එයා නැවත නැවත අන්න අර හිතවිලි ලෝකේ අර කල්පනා ලෝකේ ඒක අගය කරනවා. ඒක අගය කරනවා. ඒක ඔස්සේ ගමන් කරන්න උත්සාහ ගන්නවා. ඒක ඥාණය. ඒක තමයි වටිනකම කියලා හිතනවා. පොත් ලියන කට්ටියට මේහෙම වෙන්නේ ඒක තමයි. පොත් ලියන කට්ටිය. ඊට පස්සේ කතා කරන්න ගියාම ටොපික් එක ඇර ඉතුරු ටික ඔක්කොම කතා කරන කට්ටිය. ඒගොල්ලන්ටත් එන්නේ ඒක තමයි. මොකද්ද හේතුව? අන්න නැවත නැවත අන්න අර හිතවිලි වලින් ගෙතෙන ලෝකේ හරි අගය කරනවා. ඒකට පුදුම වටිනකමක් දෙනවා. ඉතින් ඇඟ පුරාම මොලේ තමයි. ඉතින් කවදාවත් තේරුම් කරන්න බෑනේ දෙයක් කියලා තේරුම් කරන්න බෑ. ඇහුවොත් එහෙම වෙන්නේ කොහොමද? මේ මෙහෙම වෙන්න පුළුවන්ද? මේ බලන්නකෝ කියලා. ඔන්න ඉතින් තර්කයක් ඉදිරිපත් කරනවා. තර්කයක් ඉදිරිපත් කරනවා. ඒ තර්කයට කොච්චර හේතු කාරණා පෙන්නුවත් ඒක වෙනස් වෙන්නෙත් නැහැ. වෙනස් වෙන්නෙත් නැහැ. මොකද හේතුව අන්න අර වර්තමාන මොහොත අගය කරන අදහසින් නෙමෙයිනේ. ඒ වෙනුවට කියන්නේ අන්න අර හිතවිලි ලෝකෙ පිළිබඳ. පහුගිය දවසක කෙනෙක් කියනවා මොකද්ද? මම කල්පනා කරා මේ ඇවිදින ගමන් මෙන්න මේ මම තියන පියවරක් පිය සටහන මට පේනවා. ඊට පස්සේ ඒ එහෙම යනකොට මට හිතුණා මේ මගේ හිතේ ඇතිවෙන හිතවිලිත් මෙන්න මේ පියවර වගේ නේද? මේ හිතවිලිත් මෙහෙම ඇතිවෙනවා මැකෙනවා නේද කියලා මට අන්න ලොකු ධර්ම කරුණක් ඔයා ගත්තා කියන අදහසින් තමයි මේ ඇවිල්ලා කියන්නේ. ඉතින් ඒ එයාගෙන් ඇහුවොත් බැරි වෙලාවත් දැන් ඔය කියපු අදහස කොහොමද ආවේ? ඒකත් කල්පනාවක් තමයි. ඒකත් හිතවිල්ලන්නේ. ඒකත් හිතවිල්ලක්. එතකොට එහෙනම් මේ හිතවිල්ලක් ගැන තමයි තව හිතවිල්ලකින් ඇවිල්ලා චෝදනාවක් නගලා තියෙන්නේ. ලොකු අවබෝධයක් ලබා දීලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ කොහෙද හොයා ගන්න බැරි කියන විදිහේ ගැටයකට තමයි අහු වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගැටෙන් ලෙහන ක්‍රමයටත් ඔය වගේ දේවල්ම උපකාර වෙනවා. උපකාර කරගෙන ක්‍රමානුකූලව අපි යන්න අර වර්තමාන මොහොත බාර ගන්න තත්වෙට. ඒ සරලත්වය බාර ගන්න තත්වෙට. අර හිතිලි වල මුලාව නෙමෙයි. ඒ වෙනුවට අර වර්තමානයේ තියෙන සරලත්වය. ඉතින් අර විදිහේ නැවත නැවත හිතිවිලි වල මුලා වෙන කෙනෙක් අපි කියනවා නෑ නෑ. ඕක පොඩ්ඩක් පැත්තක තියලා මේක බාර ගන්නකෝ. කැමැතිම නෑ. කැමැතිම නැහැ. ඔබ වහන්සේට තේරෙන්නේ නැහැ. මෙච්චර මේ වටිනා කාරණාවක් මගේ දිපත් කරනවා. මේ වලියටම එනවා. ඉතින් තව ටිකක් කියලා මොනවා හරි අවසන්න පුළුවනි. ඒ වගේ කට්ටියව හරි ලේසි අවසන්නත් හරි ලේසි. පොඩි බටන් එකක් තියෙනවා. ඒක එබබු ගමන් ආයි එනවා නියම රියැක්ෂන් එකක්. නියම රියැක්ෂන් එකක් එනවා. මොකද හේතුව අර ඇඟ පුරාම මොලේ. ඉතින් හරි අමාරුයි මොනවා හරි දෙයක් කියලා පැහැදිලි කරන්න. තර්ක කරුණු ගොඩාක් ඉදිරිපත් කළා. ඒකට ප්‍රතිතර්ක ගේනවා. නමුත් අන්න නැවත නැවත මේ වර්තමාන මොහොතට එන්න ඔය හිතවිලි අගය කරන්න වෙනුවට මේ හුස්මක් අගය කරන්න. ඔය ඒ බාහිරට දුවන හිත වෙනුවට ඇතුළට ගන්න. කිව්වත් කැමති නෑ සමහර විට. කැමති නෑ සමහර විට. ඔන්න වටපිටාව ගැන කතා කරනවා. වටපිටාවේ කෙනෙක් කැස්සයි. කහිනකොට කොහමද හුස්ම කියලා ඇහුවොත් දන්නේ නෑ. එහෙම කියන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ වටපිටාවේ කුරුල්ලෙක් කෑ ගැහුවා. අකුරුල්ල කෑ ගහනකොට කොහමද හුස්ම කියලා ඇහුවොත් ඔන්න දන්නේ නෑ. ගෙදර මතක් වුණා. ගෙදර මතක් වෙනකොට කොහමද හුස්ම කියලා ඇහුවොත් ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට මුලට ගේන්න ඕනේ මේ තැනත්තව. ගෙදර මතක් වෙනකොට හුස්ම මේ වගේ. දුක හිතෙනකොට හුස්ම මේ වගේ. තරහ ගියාම හුස්ම මේ වගේ. මේ විදිහට වටපිටාවේ සද්ද ඇහෙනකොට හුස්ම මේ වගේ. කයට මේඩ පැද්දෙනකොට හුස්ම මේ වගේ. කය තුලින් වේදනා දෙනකොට හුස්ම මේ වගේ. ගෙදර නෝනා එක තියුණු වලිය මතක් වෙනකොට හුස්ම මේ වගේ. අන්නේ විදිහට නැවත නැවත අර බාහිරයට දුවන හිත අර හිතවිලි ඔස්සේ මුලා වෙන හිත හුස්මට නැත්තම් මේ වර්තමාන මොහොතට මේ පියවර වලට මේ දත්මදින බවට ගෙනහල්ලා තියන්න උත්සාහ ගන්නවා. ඒ තියෙනකොට පරිවර්තනයක් වෙනවා ඇත්තටම. නමුත් ඒ පරිවර්තනය අනුක්‍රමයෙන් තමයි වෙන්නේ. ක්‍රමානුකූලව තමයි වෙන්නේ. ඒ බව දකින්න ඉතින් කාලයක් කරගෙන කරගෙන යන්න ඕනේ. මේ ගින්න නිවෙනවා. මේක නිකන් මහා නිකන් මේ නිවන්න බැරි ගින්නක් විදියට පෙනුනට කවදාවත් අහවර කරන්න බෑ කියලා පෙනුනට නෑ මේක නිවෙනවා. නිවෙනවා. ටික දවසක් ඉතින් අර කියන දේ අහගෙන ඉන්න වෙනවා. එතකොට තම තමුන්ටත් තේරෙන ස්වභාවයක් මතුවලා එනවා. ඉතින් සාමාන්‍ය ඒක නිකන් කෙනෙක්ට කරන නිග්‍රහයක් වගේ කියලා හිතෙන්න පුළුවන්. නිකන් අර ඔය කියන්නේ නිකන් උඹ ගොනා වගේ හිතහන් කියලා කියනවනේ. ගොනා වගේ ඉන්න කිව්ව ගමන් හිතනවා මම මෙච්චර අධ්‍යාපන කටයුතු කරපු කෙනෙක්, මම මෙච්චර ඉගෙන ගත්ත කෙනෙක්, මම මෙච්චර මේව හොඳ තනතුරක් දරන කෙනෙක්, මට මේ විදියට ගොනා වගේ ඉන්න කිව්වයි කියලා ඔන්න ඒකට වෛර බඳිනවා. ඒකට හිත් කරදර ගන්නවා. නෑ ඒක දවසක ඉතින් ලොකුකම පෙන්වන්න පුළුවන්. දවසක ලොක්කා වෙන්න පුළුවන්. ඉතින් ඒක පොඩ්ඩක් ඉස්සෙල්ලා ඉතින් දැන හඳුනගෙන ඉන්න එපැයි. ටිකෙන් ටික මේක කරන්න වෙන්නේ. ටිකෙන් ටික මේක තේරුම් අරගෙන එපැයි. එතකොට සමහර කෙනෙක් ඇත්තටම අර තියෙන සියල්ලම අතහැරලා අහිංසක වෙන්න ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා. සමහර විට ඒක නිකන් අර ගුරුවරයා කෙරෙහි භක්තියකින් වගේත් වෙන්න පුළුවන්. සාමාන්‍යයේ සද්ධාවෙන් වගේත් වෙන්න පුළුවන්. ඉතින් අර කියන්නේ ඒකනේ අර සාමාන්‍යයෙන් ඔය මොකද්ද කියන්නේ දැන් රූමියේ තියෙන්නේ ලව් කියන වචනේ තමයි ආයේ ඔය ඔක්කොට පාවිච්චි කරන්නේ. සද්ධාව වෙනුවට පාවිච්චි කරන්නේ යා ලව් කියන වචනේ. එතකොට සාමාන්‍ය සිංහලට ආදරේ කියලා නැගුවොත් ගොඩ දෙනෙට යන්නේ වැරදි අර්ථයක්. එතකොට කියනවා මොකද්ද මේ මෙයා මේ ආදරය වෙනුවෙන් රූමි කියන්නේ මේ ලව් වෙනුවෙන් එයා සියල්ල කැප කරනවා. මේ සද්ධාව වෙනුවෙන් මේ ගුරුවරයාට තියෙන ප්‍රේමය වෙනුවෙන් එයා සියල්ල කැප කරනවා. හැබැයි කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට මොනවද එව්වේ කියලා අහන්නේ නැහැ. මට මොනවද දුන්නේ කියලා අහන්නේ නැහැ. අර සියල්ල කැප කරනවා. කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැත. ඔය සද්ධානුසාරී චරිතය ගැන කියන කතාව බුදුරජාණන් වහන්සේ කියනවා මෙතන අතර තියෙන්නේ බුදුන් කෙරෙහි සද්ධාාවක් ප්‍රේමයක්. සද්ධා මත්තම් ප්‍රේම මත්තම් ඔන්නෝම් කියලා ප්‍රකාශ කරනවා මේකම ඇතියාට. මොකද ඒ ප්‍රේමයේ මත ඒ භාග්‍යතුන් වහන්සේට තියෙන ප්‍රේමයේ මත පදනම් වෙලා සියල්ල කැප කරනවා. භෞතිකව වේවා මානසිකව වේවා. භෞතික කැප කරන එක ලේසි. අර හිත තුළ තියෙන සංකල්ප කැප කරන්න අපි කැමති නෑ. ඒ කල්පනා කැප කරන්න අපි කැමති නෑ. ඒවට දීලා තියෙන වටිනාකම් වෙනස් කරන්න අපි කැමති නෑ. නමුත් කියනෝ නෑ ඔය හිතවිලි වැඩක් නෑ මේ හුස්ම අගය කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ කිව්වහම අන්න ඒ තැනැත්තා ඒ වචනේ පිළිගන්නවා. ඒ සියල්ල කැප කරනවා. අර තමුන්ගේ සංකල්ප ලෝකෙත් කැප කරනවා. භෞතික ලෝකෙ විතරක් නෙමෙයි. අන්න ඒ කැප කිරීම සිද්ධ කරනවා. ඊළඟට මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය වගේ කට්ටියගේ එන ඊළඟ ලෙඩේ තමයි අනිත් පැත්තට බලාපොරොත්තු වෙනවා. අර කියන්නේ අර මොකද්ද මේ කාශපාමඳුරන්ගේ කුටිය ගිනි තියලා කියන්නේ ගෝලේ. එයා මේ අනිත් පැත්තට බලාපොරොත්තු වෙනවා. මම මෙච්චර උපස්ථාන කරා. මම මේ විදිහට කටයුතු කරා. මට කිසි සැලකිල්ලක් නැහැ. මට තමයි සලකන්නේම නැත්තේ කියලා ඔන්න චෝදනාවක් නගනවා. මොකද්ද මෙයා කැපණම් කරලා තියෙනවා. ඇත්ත තමයි. ඔලුවෙන් හිට ගනින් කිව්වොත් ඔලුවෙන් හිට ගන්නවා. නමුත් ටික දවසෙන් කියනවා බෑ බෑ මට දුන්නේ නැහැ මට මුකුත් ලැබුණේ නැහැ කියලා. ඉතින් ඒකත් ඒ ස්වභාවය නෙමෙයි. අන්න සියල්ල කැප කරා මුකුත් අපේක්ෂා කරන්නේ නැහැ මේ තැනැත්තා. ඒ විදිහේ කෙනෙක්ට පාර හරීම කෙටි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අන්න සද්ධානුසාරී මේ සද්ධාව ඉදිරියෙන් තියාගෙන ඒ ගමන යනවා. ඉතින් ගුරුවරයා කෙරෙහි ඒ වගේ භක්තියක් එන්නේ ඉතින් සමහර විට ඒක ටිකක් භයානක දෙයක් කියලා කෙනෙක් හිතෙන්නත් පුළුවන්. සාමාන්‍ය අද කාලේ බොරු බොළුවලවල් ගොඩක් තියෙනවානේ. බොරුවලවල්මනේ තියෙන්නේ. ඒක භයානක දෙයක් වෙන්න පුළුවනි. නමුත් ඉතින් කාලෙත් එක්ක මිසක් ඒ වගේ විශ්වාසයක් දිනු වෙන්නේ නැහනේ. කෙනෙක් කියනවා නම් මං වෙනුවෙන් සියල්ල කැප කරන්න, මං වෙනුවෙන් මුකුත් මගේ මුකුත් බලාපොරොත්තු වෙන්න එපා කියලා. ඒ එහෙම ආරාධනාවක් අපිට කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේවත් එහෙම ආරාධනාවක් කරන්නේ නැහැ. අන්නේ ස්වභාවිකව තමයි මේ දේ මතුවලා එන්නේ. මේ විදියට සරෙන්ඩර් වෙන්න කියලා අපිට කාටවත් කියන්න බෑ. ඒක කියන එක සාධාරණත් නෑ. නමුත් මේ ගුරුවරයා දැන හඳුන ගන්නකොට, මේ තැනැත්තාගේ ස්වභාවය අඳුන ගන්නකොට, මේ තැනැත්තා මොන වගේ කෙනෙක්ද කියලා දැන ගන්නකොට ඉබේම සරෙන්ඩර් වෙන්න පුළුවන්. ඒක ඉතින් යම් කිසි විදියක කාලෙත් එක්ක ලැබෙන දෙයක්, එක්තරා විදියක අර ගුරුවරයා උපය ගන්න දෙයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ උපය ගැනීම තිබුණාට පස්සේ ආයි මොනවා කිව්වත් විශ්වාසයි, ආයි අහන්න බලන්නේ නැහැ, කරනවා. මොකද දන්නවා මේ මගේ යහපත සලකලා මගේ යහපත අනුව කටයුතු කරන කෙනෙක්. ඒ විශ්වාසය දිනු වෙනවා. විශ්වාසය දියුණු වෙනවා. අර සාමාන්‍යව ඔය ඉතිහාසයේ ගුරුවරු ගැන එහෙම සඳහන් වෙනවා, මේ භාවනාවක් පුරුදු කරන ඒ ස්වාමීන් වහන්සේලා ගැන එහෙම සඳහන් වෙනවා. ඒ ගෝලය තමයි කියන්නේ හරිම දරන්න බෑ කියන ඒවා, අහගෙන ඉන්නත් බෑ, කරන ඒවා බලාගෙන ඉන්නත් බෑ, පුදුම වෙහෙසයි. නමුත් මේ ස්වාමීන් වහන්සේ, මේ ගුරුන් වහන්සේ මගේ යහපත සලසනවා කියලා මට විශ්වාසයක් තියෙනවා. අන්න ඒක නිසා ඒ විශ්වාසය මත පදනම් වෙලා මම ඉන්දියා අවුරුදු 5ක් 6ක් 10ක් ඉන්දියා ඉන්නකොට මෙන්න මට ලැබිච්ච ත්‍යාගය, මෙන්න මට ලැබිච්ච සැනසීම කියලා ප්‍රකාශ කරනවා. ඉතින් එන්නේ විදිහේ ශක්තියක් අපිට කවදාවත් කෙනෙක්ට කියන්න බෑ එහෙම unconditionally surrender වෙන්න කියලා අපිට කියන්න බෑ. නමුත් එයා තුලින් ඒක ස්වභාවිකව නැగిලා එනවා නම් හොඳයි. වැරදි තැනක surrender වුණොත් ඉවරයි. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. නමුත් ඉතින් අර භාග්‍යතුන් වහන්සේගේ ඒ ගුණයට ඉබේම කෙනෙක් ඇවිල්ලා තමන්ගේ ජීවිතේ පරදුර තියලා ධනි මේ පතුල් දෙක ගාව වැටිලා ඒ සරෙන්ඩර් වීම සිද්ධ කරනවා. ඉතින් ඒක ඒ යම්කි සිද්ධියකේ ශාස්ත්‍රුන් වහන්සේ උපයගත් දෙයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ ගුරුන්නාන්සේ උපයගත් දෙයක් කියලා කියන්න පුළුවන්. කෙනෙක් වෙන කාට හරි කියනවා නම් එහෙම යටත් වෙන්න කියලා ඒක සුදුසු නෑ. ඒක සුදුසු නෑ. ඒ වෙනුවට ඒ යටත් වීම අනිත් කෙනාගේ තුලින් ස්වභාවිකව ඉස්මතු වෙලා එනවා නම් අනේ ඒක තමයි මේ කියන අන්න ගුරුවරයා කෙරෙහි සද්ධාාවක් ප්‍රේමයක් නිරූපණය වෙන දේ. එහෙම නැත්තම් ඉතින් නෑ තමයි. හැම කෙනාටම එහෙම හරියන්නේ නෑනේ. හැම කෙනාටම හරියන්නේ නැහැ. හැම කෙනාටම හැම කෙනෙම මේ ගුරුවරයාම ගෝචර වෙන්නේ නෑ. දැන් ඒ කාලෙත් ඒක තියලා තියෙනවා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේට කැමති ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කැමති ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා. මුගලන් හාමුදුරුවන්ට කැමති ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා. ඒ විදිහට විවිධ කල්ලි කණ්ඩායම් වගේ වෙන්නත් පුළුවන් කියනකොට ඉතින් කල්ලි කණ්ඩායම් ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා අන්න අර මේ සාරිපුත්ත එක්ක අර ඉන්න පිරිස පේනව නේද? ඒගොල්ලෝ සියලු දෙනාම ප්‍රඥාවන්තයෝ. අර මුගලන් එක්ක ඉන්න කට්ටිය පේනව නේද? ආ ඒ සියලු දෙනාම ඍද්ධිවන්තයෝ. අර මේ අනුරුද්ධ එක්ක ඉන්න කට්ටිය පේනව නේද? ඒගොල්ලෝ සියලු දෙනාම අර විදියට දිබ්බ චක්කු දිබ්බ සෝත ඇති කට්ටිය. ඉතින් අර එක එක්කෙනාට ගෝචර වෙන්නේ එක එක විදිහට. අර දේවදත්තයෙක් ඉන්න පිරිස ඉන්නව නේද? සියලුම පාපීන් තමයි ඔය ඉන්නේ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වගේ ගිහිල්ලා ඉතින් සෙට් වෙන්නේ ඉතින් අය හරින තැනට. එහෙම එකකුත් තියෙනවා. එතකොට එහෙම බොහොම ඒක ඉතින් තෝරලා බේරලා කලින් ලියවිලා තියෙනවා වගේ තැනක ගිහිල්ලා සද්ධාව පිහිටෙනවා. පිහිටෙනවා. ඒක ඉතින් තේරුම් ගන්න පුළුවන් මේ ඉන්නේ සද්ධාවෙන්ද නැත්නම් මේ වෙන මොකක් හරිද කියලා අඳුන ගන්න පුළුවන්. අන්නේ අඳුන ගැනීම තුළින් සමහර විට කෙනෙක් අන්න ඒ කොන්දේසි විරහිතව ඒ විදිහේ යටත් වීමක් සිද්ධ කරනවා. ගුරුවරයා ගැන භක්තියක් විශ්වාසයක් සමග ඒ තැනැත්තාගේ හිත තුළින් ඒක මතුවෙලා එනවා. ජී වැඩි ඉතින් ඔක්කොටම කලින් මේ ගුරුනාංශ කෙනෙක් විදියට සලකන්න එපැයි. ආ මේ පුද්ගලයා මට යහපත සලසනවා. මේ පුද්ගලයා කියන දේ ඇසිය යුතුයි, ඇසීමට සුදුසුයි කියලා තැන අදහසක් ඒ තැනැත්තාගේ හිතේ තියෙන්න ඕනේ. එහෙම නැති කට්ටියට නම් බණ කියන්නේ අන්න හොඳ නැහැ. මේකත් තියෙනවා. ඒක දුරින්තියා දැනගන්න ඕනේ මේ එහෙම අදහසකින් නෙමෙයි මේ ගනුදෙනු කරන්නේ. අර මචන් ලෙවල් එකෙන් ගනුදෙනු කරනවා වෙන පුළුවන් නෑ. මචන් යම් මචන් එමු මචන් කමු මචන් කියන එහෙම ඒ වගේ කට්ටියට අර වගේ අපේක්ෂාවක් ඒගොල්ලන්ගේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒවට ඒගොල්ලන්ට බලෙන් බන කියන්න යන්න හොඳ නෑ. ඒගොල්ලන්ට කියන්න ඕනේ යමු මචන් කමු මචන් එමු මචන් කියලා තමයි කියන්න ඕනේ. මොකද ඒ අපේක්ෂා වෙනස්. ඒ වගේ කෙනෙක්ට බන කියපු ගමන් අන්න වැඩේ අවුල් යනවා. ඔහොම පැටලිලාම තමයි ඉගෙන ගන්න වෙන්නේ. මටත් හරියට පැටලෙනවා හිටපු ගම. අනේ මේ බණ අහන්න ආපු කට්ටිය නෙමෙයි. මෙහෙම දෙයක් අහගන්න ආපු කට්ටිය නෙමෙයි. ඉතින් ඒ වගේ කට්ටියට අර යම් මචං, කමු මචං, එමු මචං කියලා පිටත් කරලා යවන්න ඕනේ. සමහර විට එයා ගිහිල්ලා වෙන තැනක වෙන ගුරුවරෙක් ගාව අන සද්ධාව පිටව ගන්න වෙන පුළුවන්. ඒක ගැටලුවක් නෑ. අපිට ප්‍රශ්නයක් නෑ. අපි කියන්නේ නෑ එහෙම මෙතනම වෙන්න ඕනි කියලා. එහෙම දෙයක් නෑ. තමුන්ට ඉතන දිහා ඕන දිහා ගිහිල්ලා කරගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඉතින් උපයගත් දේ අනුවනේ ඒක ලැබෙන්නේ. එතකොට ඒක ඉතින් සමහර විට කාලයක් ගියාම තේරෙයි. කාලයක් ගියාම තේරෙයි වැරදුනා, පැටලුණා, ආයින් හදන්න බැරි විදියට වැරදුනා කියලා තේරෙන්නත් පුළුවන්. ඉතින් ඒක මම දන්නා ඒක සාමාන්‍යයෙන් නිකන් උපයගත් දෙයක්, අතීතයේ යම් කිසි කාලයක උපයගත් දෙයක් වගේ කියලා අපිට කියන්න පුළුවන්. ඒක දවසක් කෙනෙක් ආවා, කාලයක් අඳුරන හරි හොඳ මිනිසෙයා. බොහොම අහිංසකයි, මේ ගොඩාක් මේ කැප වෙලා වැඩ කරනවා. මෙයා කියනවා මම සක්මන් වලුවක් හැදුවා. මෙච්චර දුරයි මගේ වත්තේ. මෙන්න මේ විදිහේ ඇතුළේ එකයි එළියේ එකයි දෙකක් හැදුවා මං මේ විදිහට මං කටයුතු කරනවා කියලා බොහොම කැපකිරීමක් කරන දවසට බෑ 6-7ක් භාවනා කරනවා මේ වයසක මිනිසයා. නමුත් අන්න මොකද්ද කියන්නේ කරන්නේ හැබැයි ඔබ වහන්සේ කියන ඒවා නෙමෙයි. නැත්තම් මේ ඔබ වහන්සේලා කියන ඒවා නෙමෙයි අපි මම කරන්නේ. වෙන මොකද්දෝ කොහෙන්දෝ දරාගත්ත එකක් කරන්නේ. මෙහෙ ඇවිල්ලා යනවා. ආවට මෙහෙ ඇවිල්ලා කරන්නේත් වෙන ඒවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ කමන්නේ ඔබ භාවනා කරනවානේ මොකක් හරි කරනවානේ. ආ ඉඳපන්. ගැටලුවක් නැහැ. කියලා ඔන්න ඔය විදිහට කාලයක් ආවා. ඒක එක වැඩ කරා කරත් ඇදුවා එක එක විකාර කරා සෑහෙන මේ ඇවිල්ලා ඇවිල්ලා උදව් කරලා ගියා. නමුත් අවුරුදු 4කට 5කට පස්සේ ඇවිල්ලා දවසක් මට කියනවා ස්වාමීන් වහන්ස මෙන්න මේ දේ මම පුහුණු කරලා තියෙනවා. මෙච්චර කාලයක් මම පුහුණු කරා. මොකද කියන්නේ? මම ගෝයි ඉතින් ඔබ කර ඔබයි ඉතින් වෙන තැනක ඉන්නේ කරලා තියෙන්නේ වෙන කියන්නේ අදහසක් නේ ඔය දරාගෙන ඉන්නේ ඉතින් අපි මොකද කරන්නේ කියලා. ඒ කියනවා මටත් අතහරින්න බෑ ස්වාමීන් වහන්ස. බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා අවුරුදු 7ක් කරන්න කියලා. දැන් මම පහක් කරලා තියෙන්නේ මේක. දැන් මම ඉතින් ඉතුරු දෙකත් කොහොම හරි කරන්න වෙනවා. මම කෝ ඉතින් කමන්නේ නැහැ ඉතින් තව දෙකයි ඉන්නේ තියෙන්නේ කියලා. වෙන මොනවා කියන්නද? ඉතින් දැන් දෙක නම් ගෙවුණා. හැබැයි මිනිහා නැහැ. මෑන් මිසින්. ඉතින් එහෙම වරදිනවා වරදිනවා ආයෙ හදන්න බැරි වෙනවා වරදිනවා. කරන්න දෙයක් නැහැ. උපයගෙන තියෙන හැටි වෙන්න පුළුවන්. නමුත් කාලෙත් එක්ක අන හරිතන හොයාගන්නත් පුළුවනි ගොඩ දෙනෙක් අන 10 15 වතාවක් වැරදිලා 16 වෙනි වතාවට හරිතන හොයාගන්නවා. අර කියන්නේ අලුත් බිස්නස් එකක් සාර්ථක කරගන්න කෙනෙක් 17 වෙනි බිස්නස් එක 16ක් වැරදිලා 16ක් වැරදිලා 17 වෙනි බිස්නස් එක තමයි සාර්ථක වෙන්නේ. එතකොට අපි හිතන්නේ නිකන් එක බිස්නස් එකයි සාර්ථක වුණා කියලා නෑ. ඇවරේජ් එක කියන්නේ අර ගාණි 16ක් අසාර්ථක වෙලා 17 වෙනි බිස්නස් එක සාර්ථක වෙනවා. ඒක තමයි ඇවරේජ් නම්බර් එක. ඉතින් ඒ වගේ වෙන්න පුළුවනි. ඒක ඉතින් අපි දන්නේ නෑ. ඒක කාලෙත් එක්ක තමුන් උපයගත්ත විදිහට ගැළපිලා එන්න පුළුවන්. නමුත් අර විදිහට යම් කිසි කෙනෙක් කෙරෙහි සද්ධාාවක් ඒ විදිහේ විශ්වාසයක් හරි තැනක පිහිටවනවා නම් හරි තැනක ඇති වෙනවා නම් ඒක බොහෝ කාලයක් හිත පිනිස සුව පිනිස පිහිටනවා. ඒක කොහොම ආශිර්වාදයක්ද කියලා හිතා ගන්න බැරි තරම්. ඒ වගේ තැනකට වැටෙන්නේ කොහොමද? ඒ වගේ බස් එකකට නැගගන්නේ කොහොමද? ඒ වගේ කෙනෙක් හම්බුනේ කොහොමද? කවදාද මේක උපයගත්තේ කියලා කියන්න බෑ. කියන්න බෑ. සමහර විට කෙනෙක් කියනවා මේ විදියට මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් හම්බුණා හම්බුණ දවසේ ඉඳලා මට යහපතක් මිසක් අයහපතක් වුණේ නෑ. කිව්ව දෙයක් කරීමෙන් යහපතක් මිසක් අයහපතක් වුණේ නෑ. කියපු දෙයක් ඇහිවීමෙන් යහපතක් මිසක් අයහපතක් වුණේ නෑ. ඉතින් කොහෙන්ද ඒක උපයගෙන තියෙන්නේ කියලා අපි දන්නේ නෑ. ඒකට හේතු කාරණා අවශ්‍යත් නෑ. හොයන්න අවශ්‍ය නෑ. ඒ වෙනුවට ඒ හැඟීම තියනවා නම් ඒ විශ්වාසය තියනවා නම් ඒක ප්‍රමාණවත්. විශ්වාසය තියෙන කෙනෙක් ඒ විදිහ හැඟීමක් තියෙන කෙනෙක් එක්ක අපිට ගමන යන්න පුළුවන්. බැරි කට්ටියට ඉතින් පුළුවන් විදියට මොනවා හරි බස් එක නැගගෙන එන්න කියලා තමයි ඉතින් අපිට කියන්න වෙන්නේ නේද? එහෙම බෑ නැතුව බෑනේ. ෆෝස් කරන්න බෑ. කොහොමවත් වෙන කෙනෙක්ට එහෙම බලපෑම් කරන්න බෑ. ඒක සුදුසු නෑ. වැඩි හිටියෝනේ. හැමෝම වැඩි හිටියෝ. ඒතකොට සාමාන්‍ය ඔය හිතනවා නිකන් මිරිකලා තෙරපලා මිනිස්සුන්ව බැනලා කරලා එහෙම ගොඩ දාන්න පුළුවන්. එහෙම නැවෙන්නේ නෑ මිනිස්සු. මොන පිස්සුද? එහෙම නැවෙන්නේ නෑ. එහෙම වෙනස් වෙන්නේ නෑ. කොහොමද මගේ නම් තියුණේ එදා ඉඳලාම අදහස තිබුණේ නිකන් වෙන කෙනෙක්ට බලපෑම් කරලා වැඩ නැහැ. උඹ උඹේ විදියට ඉඳහන්. වැරදි කියලා වැඩකුත් නැහැ. වැරදි පෙන්නලා වැඩකුත් නැහැ. යම් කිසි විදියක මානසික වෙහෙසලා වැඩකුත් නැහැ. කෝක කරත් ඔය අච්චු වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අන තමුන්ට සුදුසු විදියට ඉන්න. ඒක ගැළපෙනවානේ අපි එකට ගමනක් යනවා. නොගැළපෙනවානේ. දන්නේම නැතුව අපි සමහර විට මග ඇරිලා යන්න ඉඩ තියෙනවා. අපි නැවත හමු නොවෙන්න ඉඩ තියෙනවා. ඒක ගැටලුවක් නෑ. අපි යන ජර්නි එකට සමහර විට කෙනෙක් එකතු වෙනවා. අලුත් කෙනෙක්. ආ මේ ගමන හොඳයි කියලා එකතු වෙනවා. තව වෙලාවකට ඉඳපු කෙනෙක් මග ඇරලා ටික ටික සොලෝ වෙලා නැවතිලා යනවා. ඉතින් කරන්න දෙයක් නෑනේ. අනේ කොහෙද ගියේ කියලා නැවතුනොත් අර ගමන නැවතුණා. පරණ කිනාම වුණී කිව්වොත් ගමන නැවතුණා. නෑ එහෙම නෑ. එනේන පුද්ගලයා අත දෙන තැනැත්තා එක්ක යම් කිසි විදියක ගමනක් තියෙනවා. විශේෂයෙන් මේ වගේ ප්‍රතිපදාවක් වඩනකොට මේ වගේ ශාසනයක වැඩ කරනකොට මොකද මේක නිකන් වොලන්ටියනේ. මේක වොලන්ටියර්. එතකොට ඒ කැමති කෙනෙක් තමයි ඇවිල්ලා අත දෙන්නේ උදව් කරන්නේ. ඔය දැන් වැඩක් කරනකොට උනත් සමහර වෙලාවට කෙනෙක් ඇවිල්ලා කියනවා සයින්හස මොකද්ද වෙන්න ඕනේ කරලා දෙන්න. මේක හිටවන්න දෝනි කියලා අහනවා. ඈ ඒ ආපුවාම මේ මනුස්සයාට ආ එන්නම් මෙන්න වැඩේ කියලා බාර දුන්නාම එයා කළා දෙනවා ඒක. එහෙම නැතුව අරයා මොණි කෝ මේ වලවල් කපන එක කෙනා එයා මොණි කියලා කිව්වොත් අමාරුයි කරන්න. මේ වගේ වැඩක් නම් කොහොමත් කරන්න බැ. මොකද මේ අද ඉන්න මනුස්සයා හෙට නැහැ. අද සද්ධාව තියෙන එක කෙනා හෙට නැහැ. අද උදව්වක් කරන්න පොරොන්දු වෙන එකේනා ඒට කියනවා එහෙම එකක් මං කිව්වද කියලා අහනවා. හරි අමාරුයි. දැන් සාමාන්‍ය ඔය සංඝයාට පැවරුවාට පස්සේ ඒකේ තියෙන මොකද්ද ඔය එකක් නිකන් අර බඩබුකුත් එක්ක තමයි ඇදලා ගන්නෙ. ඉතින් පවරන්න කලින් හිතන්න ඕන රජවරු උනත් හිතලා තියෙනවා දෙපාරක් ගිතෙල් පූජා කරනවද සංඝයාට ගිතෙල් පූජා කරනවා කියලා කියනවද කියලා හිතනවා. ඉතලා අන්තිමට ගිහිල්ලා කියනවා අන්න එනම් ගිතෙල් පූජා කරනවා මම. ඊට පස්සේ කියනවා හාමුදුරු කට්ටියක් ඇවිල්ලා කියනවා ගිතෙල් ඕනේ මෙච්චරක්. ආ ස්වාමීනි හෙට දෙන්න. හෙට බෑ අද ඕනේ. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කියලා කියනවා බලන්න මං ගිතෙල් පූජා කරා. මෙන්න මේ ඇවිල්ලා මට මේ රෑම ඉල්ලලා කරදර කරා කියලා කියනවා. ඕක තමයි වැඩේ. වචනේ දුන්නානේ ආයි බඩපොකුත් එක්ක ඇදලා ගන්න. ඉතුරු කරන්නේ නැහැ මොකුත්. ඉතින් ඒක නිසා වචන දෙනකොටත් කවකටත් ඉතින් පරිස්සමෙන් කියන්න ඕනේ. කිව්වනේ ඒ පුරොන්දු තියන්න ඕනේ. එහෙම නැත්නම් හරි අමාරුයි. දැන් මේ වැඩක් කරනවා මේක කරනවා කියලා නෑ මෑන් මිසින්. ඇහුවොත් කවදද ස්වාමීන් වහන්සේ එහෙම එකක් කිව්වේ මං කියලා අහනවා. මමම කිව්වද කියලා අහනවා. අර කියන්නේ කැට තියලා කියන්නේ මෙහෙම කරන්නම් අර එහෙම කරන්නම් මෙව්වා දෙන්නම් අරවා දෙන්නම් කියලා කියනවා. නමුත් ගියාට පස්සේ අන්න ඒ අවස්ථාවට පස්සේ වැඩේ අංජ බජල්. ඇත්තටම ඔය දැන් ප්‍රෝග්‍රෑම් එකක් හරි වැඩක් හරි කරගෙන යනකොට ඒ ප්‍රශ්න එනවා අනිවාර්යෙන්ම එනවා. ඉතින් සමහර විට කෙනෙක් අර සොලෝ වෙලා නැවතිලා හැරිලා යනවා යා. එයා වෙන පාරක යනවා. ඉතින් කමක් නැහැ කරන්න දෙයක් නැහැ. කරපු දෙයට හොඳයි ස්තුති. නමුත් එතනින් එහාට අපිට කරන්න දෙයක් නැහැ. මේ ගමන යන්න වෙනවනේ. හැමෙලේම මේ අඩිය අඩිය ඉස්සරහට තියෙනවා. එතකොට සමහර විට නන්නාඳුන අලුත් කෙනෙක් ඇවිල්ලා උදව් කරනවා. හරි මම සපෝට් එන්නම් කියලා. උදව් කරනවා. ඉතින් ඕමම ඒ එකතු වෙවි හැලි හැලි යන ගමනක් තමයි. ඒ ගමන තුලින් අර ගමනක අර අපි කියන්නේ බස් එකේ නැගගෙන ඉඳියොත් වැඩි හරි. ඒක මම දැකලා තියෙනවා. ගොඩ දෙනෙක්ගේ මේ මුකුත් කරන්නේ නැහැ. උදව් කරනවා. ඉඳ කරගෙන ඉන්නකොට මාස කීපයක් යනකොට අවුරුදු කීපයක් යනකොට දන්නේම නැතුව අර මිනිහත් පරිවර්තනය වෙලා. එයාටත් ඒ කරුණ ඔළුවට ගිහිලා එයාත් ඒ පුහුණුවට යොමු වෙලා නිහඬ බණක් වගේ. නෝන කෙනෙක් කියනවා මොකද්ද මම කරා. මහත්තයා කරේ නැහැ. මෙන්න පෞගේ දවසක මම බලනකොට මහත්තයත් සතිමත් හිඳ ගැනීමක් කොන්දේ අමාරුවක්. කොන්දේ අමාරුවට හොඳයි කියලා මාත් මේ පොඩ්ඩක් වාඩි වෙලා බැලුවා. ඉතින් ඕක තමයි වැඩේ. අන්න ඒ විදියට ගමනක යෙදෙන්න පුළුවනි. හැම වෙලේම මතක තියාගන්න මේක ක්‍රමානුකූල ප්‍රතිපදාවක්. ටිකෙන් ටික තමයි වෙනස් වෙන්නේ. නිකන් අමුතු මැජික් එකක් මේකේ නැහැ. හරිම සයන්ටිෆික්. ඉතින් ඒ විදියට ටිකෙන් ටික මේ ගින්න නිවා ගැනීම සඳහා අද දවසේ මේ කතාව බහත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ. අද දිනේත් ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. එය සාරාංශගත කිරීමක් සිදු කරොත් සම්බන්ධ වෙච්ච අයගේ පහසුව පිණිස මෙම අද දිනේ ධර්ම දේශනාව ඇතරම ගිය සතියේ ධර්ම දේශනාවේ දුගුවක් විදිහටයි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරේ. ඒට මූලික වුණේ දබ්බමල්ල රහතන් වහන්සේ සම්බන්ධ උදාන වාක්‍යයක් බුදුන් වහන්සේ වෙතින් දේශනා කරන ලද දබ්බමල්ල ස්වාමින් වහන්සේ තරුණ කාලයේදීම රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. එහෙම පත් වෙලා පිරිමන් පෑමට අවස්ථාව ආවම බුදුරජාණන් වහන්සේව හමු වෙලා එම தත්ත්වය දැන්නුවා. දැන්නුවාට පස්සේ බුදුන් වහන්සේ උදාන ගාථාවක් ප්‍රකාශ කරා. ඉතින් ස්වාමීන් වහන්සේ සඳහන් කරා අපි මැරෙනවයි කොහොම අඬනවා දොඩනවා. නමුත් බුදුන් වහන්සේ මේ උදාන ගාථාවක් ප්‍රකාශ කරයි කියලා. ඉතින් එහෙදිත් අපිට ගන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. ඇයි මේ උදාන ගාථාවක් ප්‍රකාශ කරේ කියලා. ඉතින් ඒ ගාථාව ඒ දබ්බමල්ල ස්වාමීන් වහන්සේ පිරිනිවන් පාලා බොහෝ කාලයක් ගත වුණාට පස්සෙත් බුදුන් වහන්සේ මෙම ගාථාව නැවතත් ස්වාමීන් වහන්සේලා උදෙසා ප්‍රකාශ කරා. ඊට කිව්වා ඉතින් මේ ගින්නක ස්වභාවය දබ්බමල්ල ස්වාමීන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අහසට පැන නැගිලා අලුත් දැලිත් නැතිව නිවි ගියා. ඉතින් මේක උපමා කරා මේ රහතන් වහන්සේ කෙනෙක් කොහොමද මේ ඒ සංසාර ගමන නිමා කිරීම පසු අපිට ගිය දිහක් කියන්න බෑ උතුරට දකුණටද මොන දිහකටද කියලා. ඉතින් මේ ගින්න උපමා කරලා එම අදහස ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරා. ඉතින් කාට හරි මෙම ප්‍රතිපදාවට බැහැ ගන්න ඕන නම් මේ ගින්න එකපාරට නිවි ගියේ නෑ. නමුත් ටික ටික නිවි ගියා. ඉතින් අපි කොහොමද මේ ගින්න එක ටික ටික නිවි යන තත්වයකට පත් කරගන්නේ, පත් වෙන්නේ කියලා ඉතින් ස්වාමීන් වහන්සේ සඳහන් කරේ. එක පාර්ටම තමන්ට මේක කරගන්න බැරි නම් සුළුෙන් හෝ මේ ප්‍රතිපදාවට බැස ගන්න කොහොමද පරියංකයක් සතිමත් හිඳ ගැනීමක් ඇවිදීමක් කරන්න බැරි නම් එදිනදා ජීවිතයේ තමන් කරන කටයුත්තකට සතිමත් වෙලා උදාහරණයක් ලෙස දත් මැදීමට මුහුණ සේදීමට මේ වගේ දෙයකට සතිමත් වෙලා ටික කාලයක් ඒක පුරුදු කරලා ඊට පස්සේ සුළුෙන් හෝ සතිමත් ඇවිදීමක් පුරුදු කරනවා. ඉන් පස්සේ තමන් මේ ටිකෙන්ක තව දුරටත් මේ ප්‍රතිපදා වැටෙනකොට සියලු මේ ධර්මතා වැටහෙන්න පටන් ගන්නවා. එතකොට තමන් වහන්සේ බුදුන් කෙරෙහි තමන්ගේ ගුරුවරයා කෙරෙහි මේ ශ්‍රද්ධාවක් පිහිටලා ඒ තුලින්ම මේව ගින්න නිවා ගැනීමේ අචල විශ්වාසයක් ඇති කරගෙන මේ කෙරෙහි කටයුතු කරනවා කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ සියලු දෙනාටමත් ඒ සඳහා ශක්තිය ලැබේවා. ඒ පිළිබඳ ශ්‍රද්ධාව උපදීවා කියලා අද එහෙම කෙටි හැඳින්වීම මා කරනවා. ඊළඟට තිබෙන්නේ කොහොමද ඉතින් අපි සතිමත් බව පුහුණු කරන මේ පටන් ගන්න අයට මේක පටන් ගන්නෙ ඒ සඳහා නිස්සරමණේ ගාර්මීය ස්වාමීන් වහන්සේලා විසින් අත්පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ අත්පත්‍රිකාව මම ෂෙයා කරගන්නම්. මෙහිදී වීඩියෝ පට දෙකක් නිෂ්පාදනය කරලා තිබෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳන ගැනීම සම්බන්ධව මේ සියලුම මූලික උපදෙස් මෙම වීඩියෝ පට දෙකේ සඳහන් වෙලා තිබෙනවා. මෙම වීඩියෝ පට දෙක නරඹලා මූලිකම අදහසක් ඇති කරගන්න කොහොමද මේක පටන් ගන්නෙ, ඊළඟට කොපමණ කාලයක් කර යුතුද යන්න සියලුම විස්තර සඳහන් වෙලා තිබෙනවා. වීඩියෝ පට දෙක නැරඹීමෙන් පමණක්ම සතිය වැඩෙන්නේ නැහැ. ඒ සඳහා තමන් ප්‍රායෝගිකව මෙම පුහුණුව පටන් ගන්න ඕනි. ඒ සඳහා සුළුවෙන් හෝ දිනට කාලයක් වෙන් කරගෙන විනාඩි 5ක් පමණ සතිමත් හිඳ ගැනීම, සතිමත් ඇවිදීම පුරුදු කරලා නොනවත්වා මේක සතියක් පමණ කරලා තමුන්ට ඒ පිළිබඳව අදහසක් ඇති කරගෙන පැය දෙකක් පමණ තමන්ගේ සතිමත් පුහුණුව කිරීමෙන් පසු තමන්ගේ අත්දැකීම් අප වෙත වාර්තා කරන්නයි කියලා ඉල්ලා සිටිනවා. මෙම වාර්තා ඉදිරිපත් කිරීම කොහොමද කරන්නේ? ඒ සම්බන්ධවත් වෙනම පත්‍රිකාවක් තිබෙනවා. ඒ පත්‍රිකාවත් මම සුළු මොහොතකින් ෂෙයා කරන්නම්. එම වාර්තාවල ඉදිරිපත් කරන්නේ මොනවද? සමුන්ගේ සතිමත් ඇවිදීම, සතිමත් හිඳ ගැනීම ඉතාමත් සරලව ඉදිරිපත් කරන්න පුළුවන්. කොහොමද තමුන්ගේ මූලික කමටහන, ඒ කියන්නේ පිම්බීම හැකිලීමද, එහෙම නැත්නම් ආනාපානයද, ඒ වගේ දේවල් ඇතුළත් කරලා ඊළඟට සතිමත් ඇවිදීම සිදු කරනකොට කොහොමද පටන් ගත්තේ, කකුලට ඒ දැනෙච්ච විදිහ, ඊළඟට සිතේ ඇති වෙච්ච ස්වභාවයල්, එපා වීමක් ඇති වුණාද, ආසාවක් ඇති වුණාද, සිත පිට ගියාද, ඒ වගේ දේවල් සියල්ලක්ම ඇතුළත් කරලා තමුන්ගේ වාර්තාව ඉදිරිපත් කරන්න පුළුවන්. මේ වාර්තාව ඉදිරිපත් කරන්න Google Form එකක් සහ email address එකක් තියෙනවා මෙතන. තමුන්ට Google Form එක හරහා එවන්න බැරි නම් කෙලින්ම email address එක හරහා අපිට වාර්තා ඉදිරිපත් කරන්න පුළුවන්. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් මේ සම ටයිම් එකේ 12:30 සිට 2 දක්වාත්, නවසීලන්ත වේලාවෙන් 1:30 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. ඉතින් සියලු දෙනාම සතිමත් බව පුහුණු කරලා නොකඩවා අප්‍රහිත ධෛර්යයෙන් යුතුව එම කටයුතු කරලා අප වෙත සමුගි වාර්තා ඉදිරිපත් කරන්න. රැස්වීම් අංකය සහ මුරපදයක් මෙහි සඳහන් වෙනවා. සෑම දෙනාගේම ඉල්ලා සිටින්නේ සෑම දාකම සම්බන්ධ වෙලා තමුන්ගේ අත්දැකීම් අප සමග බෙදා හදා ගන්න කියලා. මීළඟට තිබෙන්නේ සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමටයි. අවසරයි ස්වාමින් වහන්ස, ධම්මගුප්ත ස්වාමින් වහන්සේ සම්බන්ධ වෙනවද කියලා දැනගන්න කැමති.
තෙරුවන් සරණයි සිල් දිනාටම.
එහමයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. වහන්සේවත් පාද නමස්කාර කොට පිළිගන්නවා. අද දිනේ වාර්තා ඉදිරිපත් කිරීමට මම බන්දුල සොයිසා මහත්මයාට ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, වහන්සේ ධර්ම සාකච්ඡා ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. අද දින ප්‍රශ්න වාර්තා දෙකක් ලැබී දිනවා. පළවෙනි වාර්තාව කීවීමට අවසර. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. සතිමත් භාවනාව විනාඩි 40යි. මම මෙතන ලෙස සතිමත් වෙද්දී සීමා නැති අවට අත්දකිමි. කිසිත් අරමුණු නොකර ඇවිදී ස්පර්ශය යම් පමණකින් අරමුණු වුවද ඒවා බොඳවීමක් ප්‍රකට වේ. සක්මන් වේගය ක්‍රමයෙන් අඩුවේ. සිතුවිලි බොඳවීම අරමුණු වීම මගින් කිසිත් අරමුණු නොකර ඇවිදීම දිගටම පවත්වා ගැනීමට නොහැකි වීම ගැන කලින් තිබූ අමනාපය නැත. මුළු සක්මනම මිශ්‍රණයක් මෙනි. වරක දැන්වත් බව පමණි. ඇවිදීම වෙන්න සිදුවන අතර විස්තර බැලීමක් නැත. පරයන්ක භාවනා විනාඩි 35යි. ආනාපානයේ මූලික කමඨහන හුස්ම සංසිඳී ඇත. හුදු දැන්වත් බවකි. සිතුවිලි බඳවීමට දැන්වත් වීමක් හා කිසිත් අරමුණු නොකරන බව මාරුවෙන් මාරුවට ඇත. කිසිත් අරමුණු නොවන බව දිගට පැවැත්වීමට තිබූ මනාපය දැන් නැත. වරක් ඇස්වසා ඇතුළතින් නිහඬව සිටීමක් මෙනි. එදිනෙදා සතිමත් බව. සතිය ඇති නැති බවත් සොයාගත නොහැක. කටයුතු නිරායාසයෙන් සිදුවෙන බව හැර කරන කෙනෙක් ගැන දැනීමක් නැත. සීමා නැති බව බොඳ වෙන මිශ්‍ර බවට අපිළිවෙලකට දැනුවත් වීමක් අත්දකින්. අරමුණක් නැති බව හා එදිනෙදා වැඩ තේරුමක් නැති බව සමග වරක සියල්ල එපා වේ. ස්වාමීන් වහන්ස, පුහුණු ඉදිරියට කරගෙන යාමට උපදෙස් දෙනසේකවා. ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවම වේවා. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
හොඳයි, දැන් මේකෙදි කමඨාන් වාර්තාව බලනකොට සක්මනයි පර්යංකයයි ඊළඟට එදිනෙදා වැඩයි ඒවයි එකින් එක අරගෙන බැලුවත් ඊළඟට ඒවයි අතර බැලුවත් වෙන්නේ හැමතිස්සෙම අර බොඳවීමනේ, තුනේම තියෙන බොඳවීම. එතකොට මේවයි අතරෙත් බොඳවීමක් තමයි මේ පෙන්නලා තියෙන්නේ නේද? සක්මනේ බොඳවීමම තියෙනවා, පර්යංකේ පර්යංකේ බොඳවීමම තියෙනවා, එදිනෙදා වැඩද. ඉතින් ඔයි දැන් ඔයි ඇවිල්ලා තියෙන්නේ ඉස්සෙල්ලා අපි දකින්න සක්මනයි පරියංකයයි අතර වෙනසක් තියෙනවා. පරියංකයයි එදිනදා ජීවිතයයි අතර වෙනසක් තියෙනවා. ඊළාට ඊටත් කලින් දකින්න හුස්ම ආශ්වාසයයි ප්‍රශ්වාසයයි අතර වෙනසක් තියෙනවා. ප්‍රශ්වාසයයි ඊටපත් ගැප් එකක් දැක්කම ඒකේ වෙනසක් තියෙනවා. ඊළාට වමයි දකුණයි අතර වෙනසක් තියෙනවා. දැන් ඕවා වෙනස්කම් ඉස්සෙල්ලා හොඳට දැකලා ටික කලක් යනකොට ඔය වෙනස්කම් නැති බවකුත් පේනවා. ඔය විදිහට වෙනස්කම් නැති බව පේන අතරේ ආයසරයක් බලන්නත් පුළුවන්. මේ ගොඩක් වෙලාවට ආයෙත් ඔය වෙනස්කම් නුත් දකින්න පුළුවන් වෙනවනේ. මොකද හැම එකම බොඳ වී යනවා කියන එකම විතරක් නෙවෙයි, ඒවයි අතර වෙනස්කම් දකින එකත් එක විදිහකට වැදගත්කමකුත් තියෙනවා. ඔය දෙකේම වැදගත්කමක් තියෙනවා. ඉස්සෙල්ල වෙනස්කම් නුත් දැනගෙන තියෙනවනේ, ඒවයි අතර ඊළඟ සමාන ලක්ෂණත් දැනගෙන තියෙනවනේ. ඊළාට මේවයි අතර මේ සමාන ලක්ෂණේ වුණත් බොඳ වී යනවා කියන ස්වභාවය වුණත් හැමදාම එකම විදියට තියෙනවද කියලාත් බලන්න. එකම පරයන්කේ දැන් දැනට හිතෙනවා මේක හැමතිස්සෙම බොඳ වී යෑමක්මයි මේ හැම එකෙම තියෙන්නේ කියලා. ඒ වුණාට මේ ස්වභාවය හැමතිස්සෙම එකම විදියට තියෙනවද කියන එකත් පොඩ්ඩක් බලන්න. ඉතින් මේ කාලයත් එක්කත් මේකේ වෙනසක් සිද්ධ වෙනවාද? දැන් මේ කියන වார்த்தාවට අනුව බැලුවහම දවස පුරාම සක්මනේ ගත්තත් පරයන්කේ ගත්තත් එදිනෙදා ජීවිතේ ගත්තත් එකම විදිය ගලායෑමක්මනේ තියෙන්නේ. ඒ ගලායෑමේ උනත් දැන් එකම විදියක් උනත් ඒකත් මේ නිත්‍ය ස්වභාවයක් වගේ දෙයක් හිතෙන්න පුළුවන්නේ. දැන් ඕකෙත් නිත්‍ය ස්වභාවයක් තියෙනවාද, ඒකත් වෙනස් වෙනවාද කියන එක උනත් පොඩ්ඩක් බලන්න පුළුවන්. ඒ විදිහට මේ අපි දැනට මොකක් හරි හේතුවක් මේ විදියට ප්‍රතිපදාවක ගිහිල්ලා දැන් යම්කිසි ඵලයක් වගේ ලැබිලා තියෙනවනේ. ඒ ලැබිච්ච දේ උනත් ස්ථිරව තියෙනවද කියලා බලන්න. නැත්නම් මේ ලැබිච්ච දේට අපි ඇලෙන්න පුළුවන්. මෙහෙම හිතනවා දැන් මට මෙහෙම ඕන දෙයක් බොඳ වෙලා යන මට ඕනම දෙයක් අල්ලා ගන්න නැතුව ඉන්න පුළුවන් එදිනදා ජීවිතේදිත් මෙහෙම හැම එකම බිඳි බිඳි යනවා බොඳ වෙලා යන දකින් නිසා මට මෙහෙම ලොකු ආසාවල් එන්නේ නැහැ මට වෙන වෙනදා වගේ තරහ එන්නේ නැහැ වෙනදා වගේ මේ ස්වභාවය ඇති උනේ නැහැ කියලා දැන් තරහක් එන්නේ නැහැ කියලා මේ හැම දෙයක්ම මගේ කරගන්න බලනෝනේ මේ ලැබිච්ච දෙයක් මගේ එකක් නෙවෙයි මේ ආපු ප්‍රතිපදාව නිසා ලැබිච්ච දෙයක් වෙන්න පුළුවන් සමහරවිට මේ ප්‍රතිපදාව ටික දවසක් මොකක් හරි හේතුවක් නිසා කරගන්න බැරි වුණොත් ආයෙසරයක් තව පල්ලෙහාට වැටෙන්නත් ඉඩ තියෙනවා ඒක නිසා මේ ලැබිච්ච ප්‍රතිඵලය මගේ කරගන්න නැතුව මේක හැමදාම මේ විදිහටම තියෙනවා කියන අදහසක් ඇති කරගන්නෙත් නැතුව මේක ගැන වුණත් පොඩි සැකයකින් බලන්න ඒ වගේම සමහර දේ මේ කියන වචන හැම බැලුවම සමහරවිට මේ ලුක්සායන්හන්ස කියන වචනත් තියෙනවා එතකොට මේක ඇත්තටම හොඳටම දැනිලාද මේ කියන්නේ එහෙම නැත්නම් මේ බණෙන් අහන දේවල් Tamange හිත ඇතුලේ තියලා ඒව වார்த்தාවට ඉදිරිපත් වෙනවාද කියන එකත් පොඩ්ඩක් නිකන් හිතෙන් සැකයක් ගන්න. දැන් අපි හැමතිස්සෙම මගේ ගැන මම ලොකුවට හිතන් ඉන්නවට වඩා අඩියක් පස්සට තියාගෙන ඉන්නකොට ඒක ටිකක් සේෆ් මෝඩ්. දැන් අපිට සැලරි එකක් හම්බ වෙන එක යම් කිසි ගාණක් ලක්ෂයක් වඩියක් හම්බ වෙනවා නම් 90,000ක් හම්බ වෙන මිනිස්සෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් නම් එතකොට අර සේෆ් මෝඩ් යන්නේ. ඒ වගේම තමයි මේ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලය වුණත් කොච්චර ලැබුණත් ඒක ගැන පොඩ්ඩ එච්චර ලොකුවට අර ලක්ෂයට කොඩි දාන්න ඕනේ නැහැ. ඒක ගැන පොඩි සැකයකින් බලන්න ඒ ගැන වුණත්. එතකොට ඒ ලැබිච්ච ප්‍රතිඵලය වුණත් අපිටම ප්‍රත්‍යවේක්ෂ කරලා බලන්න පුළුවන් ඇත්තට මේ හිතින් කියන මායාවක්ද මේ හිතින් අර නිකන් අහපු බණ නිසා මේ වචන ටිකක් එකතු කරලා කොහොම පටලවල කියනවාද නැත්නම් ඇත්තටම මේ මට ලැබිච්ච මේ ප්‍රතිපදාවෙන් ලැබිච්ච ප්‍රතිඵලයක්ද මේක කියන එක ගැන තමන්ටම ප්‍රත්‍යවේක්ෂ කරගන්න පුළුවන්. දැන් මේ මං කියපු එක ගැන මේ ඒක අවතක්සේරු කරගන්න නෙවෙයි අනුංග එකක් අවතක්සේරු කරගන්නව නෙවෙයි තමන්ටම පුළුවන් තමන්ට ලැබෙච්ච මේ ප්‍රතිඵලයක් අවතක්සේරු කරගන්න. එimhe තමන්ට ලැබෙච්ච ප්‍රතිඵලය අවතක්සේරු කරගන්න එකම තමයි ඒක තව තව හොඳට මේ ස්ථාවර වෙනවා. ඒකෙම තමයි තව ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. නැත්තම් මේක හරියට හදයි මට ලැබිලා තියෙන ප්‍රතිඵලයේ දැන් හොඳයි මේ මං මට තමයි මෙහෙම තියෙන්නේ මේක අහන්ගෙන අනිත් අයට මෙච්චර ප්‍රතිඵලයක් ලැබිලා නැහැ කියලා ඕක මගේ කරගත්තත් මේ ලැබිච්ච ප්‍රතිඵලය ගැන ආඩම්බර වෙන්න ගියහම ඕකත් නැත්තටම නැති වෙලා යන්න පුළුවන් ඒ නිසා මේ ලැබිච්ච එක ගැන ඒක ගැන වුණත් පොඩි සැකයෙන් බලන්න සමහර විට මේ මායя එහෙම නැත්තම් අපේ මේ හිත ඇතුලේ තියෙන වංචක ධර්ම තියෙනවනේ අපි මේ ඉහළ තියෙන ලොකු මට්ටම් වල කෙලස් කැපෙන්න කැපෙන්න ඊට හා තියෙන කෙලස් මට්ටම් ඊට වඩා ගොඩක් සියුම්. ඒගොල්ලොත් එක්ක ෆයිට් කරන්න යන එක අරවට වඩා ටිකක් අමාරුයි. මොකද ඒගොල්ලෝ මේ අර කෙලින් ඇවිල්ලා මූණට ගහන කට්ටිය නෙවෙයි. පොඩ්ඩ වටෙන් ඇවිල්ලා ගහන්නේ. එලාට වටෙන් ඇවිල්ලා ගහන්නත් බැරි වෙනකොට ඊටත් වඩා ගොඩාක් සංවිධානාත්මක විදියට ඇවිල්ලා මේ මගේ හොඳට ඇවිල්ලා හොඳ කියන්න මේ මගේ මට මේ ගමන යන්න මේ මේක කළ යුතු දෙයක් කියන එක ගැන නිකන් අර අපිට උපදෙස් දෙනවා වගේ ඉන්නේ. ඒ විදිහට මේ කෙලෙස් මට්ටම් තියෙන එක ඒක විදිය. එහෙනම් ඒක නිසා මේ අර මුලින් තියෙන රළු ඕලාරික කෙලෙස් වලට වඩා මේ වගේ යම් කිසි මට්ටමක කාලයක් කරගෙන යනකොට ඒක ගැන දැනෙන අවබෝධය ටික ටික වෙනස් වෙනකොට ඒවට දෙන වටිනාකම් පොඩ්ඩක් අඩු කරන්න. දැන් මුල දිනම් කෙනෙක් ඇවිල්ලා විනාඩි 5ක් හොඳට භාවනා කරත් හොඳට විනාඩියක් එක හුස්මක් හොඳ සිහියෙන් හිටියත් ආයෙක හරි හොඳයි කියලා එයාට තව උස්සලා තියෙන එක තමයි කරන්නේ. ඒ වුණා ටික දවසක් මේක කරගෙන යනකොට ඒකට දෙන්න ඒකට අර ලොකු වටිනාකමක් දෙන්නේ නැතුව ඒකත් නිකන් අවතක්සේරු කරන්න වෙනවා. එතකොට තමයි මේ අර මුලින් දෙන එකම නෙවෙයි පස්සේ එන එක්කෙනාට කියන්න ඕනේ. ඒ දෙන උපදෙස් උනත් දවස ගානේ වෙනස් වෙන්න ඕනේ. ඊට පස්සේ ටික කාලයක් මේක හුරු වෙච්ච කෙනාට පුළුවන් තරම් ඒක අවතක්සේරු කළා මේ ඒ ගැන සැකෙන් බලන තරමට තව තව ඉස්සරහට යන්න පුළුවන් මම හිතන මං කියපු දේ තේරුණා කියලා අපි ඊළඟ වார்த்தාවට යමු
එමයි ස්වාමීන් වහන්සේ දෙවෙනි වார்த்தාව කියවීමට අවසර ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි පර්යන්කේ ආනාපාන සතිය වෙත සතිය පිහිටුවෙමි මුලදී ඉතා ප්‍රබලව හුස්ම වෙත හිත පිට ගියේ ඒ හුස්ම අතරින් කයේ ඉරියව්වේ ඡායාව වරින් වර දිස්විය. හුස්ම රැල්ල හා කයේ සංවේදනා අතර කයේ සංවේදනා ඇති අතරම පාදයන්හි වේදනා ඇතිවෙමින් එන අයුරු නිරීක්ෂණය විය. සිත තුළ අවධානය ආනාපාන සතිය කයේ කම්පන චංචල පාදවල වේදනා වෙන තුනම කෙරෙහි ඇතිවෙමින් බිදී ගිය අයුරු දකින්නට ලැබුණේ. හිත කයෙන් බැහැරට ගිය විට නැවත සතිය කයට පැමිණි බව අවබෝධ වූයේ පාදවල වේදනාවට සතිමත් වූ විටය. සතිය ආනාපාන සතිය වෙත ප්‍රමුඛ ලෙස පිහිටියද නූල් බෝලයක් කැරකිමින් යන්නාසේ කය තුලත් සිත තුලත් කම්පන චක්‍රාකාරව කැරකිමින් යන බව නිරීක්ෂණය විය. අවසාන විනාඩි 10 දී පමණ කම්පන ගති බොහෝ දුරට තුනී වී ගියේය. මෙලෙස සතිය මූල කර්මස්ථානයේ හා අනෙක් අරමුණු අතර දෝලණය වෙමින් පර්යංකයේ පෑයක කාලයක් ගෙවී ගියේ. පර්යංකයේ පුරා ක්‍රමයෙන් උපේක්ෂාව වැඩි දියුණු වෙමින් එන බවක්ද අමතරව නිරීක්ෂණය විය. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් සීලු දෙනාටත් නිවන් සුව අවබෝධ වේවා. වාර්තාවේ අවසන් ස්වාමීන්
වහන්සේ. මේ පර්යංකයේදී දැන් මුලදී පටන්ගෙන තියෙනවා මේ විදියක් තියෙනවා. ඊළාට ටික වෙලාවක් යනකොට ඒකේ අර වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවනේ. දැන් ඕකෙදිත් බලන්න අපිට ලැබිච්ච වෙනස්කම් ගැන ඊළාට හිත පිට ගියා කියලා කියනවනේ. හිත පිට ගියේ මේ කයෙන් හිත පිට ගියා කියලා කියනවා. අන්න එතකොට බලන්න මේ කයෙන් පිට ගියා නම් මොකටද පිට ගියේ කියන එක ගැන උනත් අපිට පොඩ්ඩක් අවධානයෙන් ඉන්න පුළුවන්. දැන් මූල කර්මස්ථානයේ ඉන්න ඕන. ඒ අතරේ මූල කර්මස්ථානයේ ඉන්න බැරිකම නිසා මෙයා කැලේ පනිනවනේ. කැලේ පනිනකොට එයා පනින්නේ මොන වගේ පැත්තකටද කියලා බැලුවොත් අන්න තමන්ගේ ගැන පොඩි අවබෝධයක් තමන්ටම ලබා ගන්න පුළුවන්. අපි කියමු ළමයි කට්ටියක් පාරක එක්කන් ගියා කියමු. ඒ පාරේ එක්කන් යනකොට ඒ එක එක ළමයි දකින දේවල් තියෙනවා. ඒ දකින දේවල් අනුව ඒ ළමයා කැමති වෙන විදියටනේ ඒගොල්ලෝ ඒ පාරෙන් එළියට පනින්නේ. සමහර ළමෙක් පොකුණක් දැක්කම ඒකට දුවන්න පුළුවන්. තව සමහර ළමෙක් අඹ ගහක් දැක්කම ඒකට යන්න පුළුවන්. අනේ එක එක ළමයා ඒක යන්නේ පාර දිගේ ওই හැම එකක්ම තියෙනවා. තියුණට එක එක්කෙනා එළි පාරෙන් එළියට පනින්නේ ඒ තමන්ගේ රුචිකත්වයට අනුව. දැන් මේක හිත කයෙම ඉන්නේ නැතුව තව එක එක පැති වලට පැන්නා කියන එක විතරක් බලන්නේ නැතුව පනින්නේ මොන වගේ තැන් වලටද කියන එකත් අවධානයෙන් ඉන්න පුළුවන්. ඒකට තමන් ගැනම මේක අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මම මොන වගේ චරිතයක්ද? සිතුවිලි වලට එනවා කියලා කියමු. සිතුවිලි වලට එනෝ නම් වැඩිපුර එන්නේ කාම සිතුවිලිද? වැඩිපුර ඉන්නේ ද්වේෂ සිතුවිලි වගේද? එහෙම නැත්නම් පරණ දේවල් මතක් කර කර ඉන්නවාද? එහෙම නැත්නම් හෙට කරන්න තියෙන දේක් ගැන හිතනවාද? එහෙම නැත්නම් මොකක් හරි වේදනාවක් වගේ එනවාද? එහෙම නැත්නම් වටපිට සද්ද වලට හිත යනවාද? වටපිට ඇහෙන සින්දුවකටද හිත යන්නේ? එහෙම නැත්නම් කවුරු හරි කතා කරන එකටද හිත යන්නේ? ওই වගේ ඒ අපි මම වැඩියෙන්ම අල්ලන් ඉන්න එකට තමයි මගේ හිත වැඩිපුර යන්නේ. ඒ අපි හිතනවා වටපිට කෙනෙක් කතා කරපු නිසා තමයි මගේ හිත පිට ගියේ කියලා. එනකොට මගේ හිත එහෙම වටපිට කතා කරපු එකට හිත යන්නේ මම ඒකට වැඩියෙන් වටිනාකමක් දීපු නිසා. අන්න එතකොට අවබෝධ කරගන්න පුළුවන් මම වටිනාකමක් වැඩියෙන් දෙන්නේ මොන වගේ දේවලටද කියලා. මේ හිත පිට යෑම හරහාම තමන්ගේ චරිත ස්වභාවය තමන්ට අවබෝධ කරගන්න පුළුවන්. එතකොට දැන් මේ report එකේ තියෙන විදිහට හිත පිට ගියා කියලා කියනවා. හැබැයි ඊළඟට ඒ වගේම හිත පිට ආව ගියාට පස්සේ ආවහම දැනෙච්ච ඇතුළට ආපු බව අවබෝධ කරගත්ත එක ගැනත් වාර්තා කරලා තියෙනවා. අන්න ඒක හොඳයි. ඇතුළට ආවේ මෙන්න මේ එක නිසා මම දන්නවා. මෙන්න මේ දේ දැනෙච්ච නිසා මම දන්නවා හිත ආයෙත් ඇතුළට ආවා කියලා. දැන් මේ දෙකම දන්න නිසා ඊළඟ කෙනෙකුට කියන්න පුළුවන්. දැන් මේ හිත පිට යනකොට බලන්න මොන වගේ දේවල්ට මගේ හිත පිට යන්නේ. ඒ හරහා තමන්ගේ චරිත ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. දැන් මෙතෙන්දී අපි හොයලා බලන්නේ අනුන්ගේ චරිතයක්වත්. අපි මෙච්චර කල් හෙව්වේ එක එක්කෙනාගේ චරිත ගැනනේ. ලෝකේ තියෙන හොඳ මිනිස්සුන්ගේ චරිත කතා කියවනවා. හරි යගේ මෙයාගේ විස්තර හොයනවා. ලෝකේ නිවුස් බලනවා. දැන් ඒ වෙනුවට තමන්ගේ චරිතය ගැන තමයි මේ අවබෝධ කරගන්න යන්නේ. එතකොට මේක ආර්ය පරිශ්‍රණයක් වෙනවා. හුස්ම දිහාම බලන් ඉන්න අතරේ තමන්ගේ හිත මොන වගේ එකක්ද? මේ මං හිතන තරම් මෙයා හොඳ කෙනෙක්ද කියන එක ගැන තමන්ටම අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේක එතකොට තමන් ගැන කරන ලොකු පරිශ්‍රණයක් වෙනවා. ඒ වගේම මෙහෙම හිත පිට යනකොට සමාලයාට මේ විදිහට ආයෙත් මම මේ කරන්නේ කරලා යුතු දේ නෙවෙයි කියලත් එකපාරට මතක් වෙන්න පුළුවන්. ඒ වෙලාවේ වුණත් මෙයා හිත පිට යන හැටි ගැන පොඩ්ඩක් ඉඩ දීලා බැලුවා. මෙයා මොන වගේ පැතිවලටද යන්නේ කියලා තමන් ගැනම තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේක අර කමටහනක්කට වඩා ටිකක් අර ඊට වඩා පොඩ්ඩක් වෙනස් දෙයක් තමයි මේ කියන්නේ. අර කමටහනේ කියන්නේ මේ මූලික කමටහනේම ඉන්න කියලානේ. මේ අරමුණ මාර්ගෙන මේක පටන් ගත්තු වෙලේ ඉඳලා කෙලවර වෙනකම මේකෙම ඉන්න කියන එක තමයි හොඳට එක හොඳයි කියලා කියන්නේ. ඒනකොට මේ හොඳට අමතරව පොඩි නිකන් අර තමන් ගැන පොඩි පරිශ්‍රණයකුත් කරලා බලන්න. එතකොට අර තමන් ගැන මීට වඩා පොඩි අවබෝධයක් ලැබෙන්න පුළුවන්. අපි කියනවා ඉතින් මේ වගේ පොඩි පොඩි වෙනස්කම් කරලා ඒ වගේ දේවල්ට බය වෙන්නේ නැතුව ඒ වගේ දේවල් පොඩි නිකන් කරලා බලන්න. එතකොට තමන් ගැනම හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හොඳයි. අපි ඊළඟට
ස්වාමීන් වහන්සේ අද ලැබී තිබෙන වාර්තා එපමණයි. මං වාචසික යම්කිට ප්‍රකාශයක් හෝ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා
දෙන්න.
දැන් ඔබලාට මේ අවස්ථාව ලැබිලා තිනවා තමන්ගේ කමටහන් වාර්තාවක් හෝ ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න සූම් අත ඔසව. ප්‍රශ්න නෑ වගේ ස්වාමීන් වහන්සේ.
ඔය නේ ඉතින් අර කියන්නේ අර රහතන් වහන්සේලාට ප්‍රශ්න නෑ කියලා කියන්නේ.
එහෙම ස්වාමීන් වහන්සේ. නදීප් අත ඔසව තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි.
තිරුවන්
සරණයි. රහත් නැති හින්දා ඉන්නේ. ස්වාමීන් වහන්සේ මගේ ගැටලුව ඇත්තටම ධර්ම කාරණාවක් සම්බන්ධව මේ ඊයේ අහම්බෙන් වගේ ස්වාමීන් වහන්සේ මට අහන්න හම්බුණා මේ රාගය දුරු කරන්න නම් මොකද්ද අසුබේ වඩන්න කියලා. ඉතින් මම ලොකු ස්වාමීන් වහන්සේගේ සමාවෙන්න මේ ධර්ම දේශනාවල අහලා තියෙනවා මේ එකපාරටම ඒ වගේ දේවල් කරන්න ගියාම සමහර විට ඔය මානසික ලෙඩක් ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් මට ඕක මේ තිබුණා හිතේ. නමුත් මේ භාවනාව يعني මේ ධර්ම දේශනා අහනකොට ඉතින් මට තේරුණා මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මං මේ මොකද මම එහෙම ලොකුවට ඔය ධර්ම කාරණා ගැන දන්න කෙනෙක් නෙවෙයි. මේක අහනකොට මම හිතුවා මේක මෙහෙම කියන එකේ යම් ගැටලුවක් තියෙනවා නේද කියලා ඉවරලා. මේ වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ බණ කියන මට අර පොඩි ඔය ක්ලිප් වෙනවා හිතපු ගමන් ඒක අහලා. ඉතින් ඒක අහනකොටම මට අනිත් පැත්තට හිතෙච්ච දේ තමයි සතිය සතිමත් බව සුළුෙන් හෝ පුහුණු කරලා, කියන්නේ ආනාපාන සතියෙන් පටන් අරගෙන සක්මන කරලා ඊපස්සේ එදිනෙදා ජීවිතයේත් අපි මේක දැන් අර සතිය ඇඟට වැදුනට පස්සේ මේ අමුතුවෙන් මොකද්ද ඒ අසුබය හෝ වෙන යමක් කරන්න ඕනේ නැහැ. ඒ සතිමත් වීම තුලින්ම අපිට ඒක දකින්න පුළුවන් කියන අදහසක් මට ආවා ස්වාමීන් වහන්සේ. මං වැරදි නම් මං ඒක තේරුම් ගත්ත විදිහ වැරදි නම් ස්වාමීන් වහන්සේ මට පොඩි අනුශාසනාවක් කරන ලෙස ඉල්ලා සිටිනවා. බොහොම ගෞරවයෙන් තිරුවන් සරණයි.
මෙහෙමද? ඕකේ. දැන් එක එක පුද්ගලයාගේ චරිත ස්වභාවය අනුව එක එක්කෙනාට දරාගෙන ඉන්න හැකියාව වෙනස් වෙනවා. දැන් ඕකේ මුලින්ම ගන්න ඕනේ අපි රාගය දුරු කළ යුතුයි කියන එක තමන්ගේ හිතට කාවැදිලා තියෙනොත් අනේ මොකක් හරි එකක් නැති කළ යුතුයි කියන අදහසෙන් අපි ඉන්නේ. ඒ රාගයත් මට වල් දෙයක් වෙලා තියෙන්නේ. මම මේක නැති කරන්නම ඕන. අර අපි කියන්නේ විෂ බීජ නාශනය කරන්න ඕන කියලා ගත්තාම ඒ අපි ඒක රාගය ගැන තව ද්වේෂයෙන් ඉන්නේ. ඔන්න ඔය රාගය ගැන තියෙන ද්වේෂය නිසා ඒක තමයි ඊළඟට ඊට වඩා ප්‍රබල වෙන්නේ. දැන් රාගයත් තවත් එකක් විදියට බාර ගන්න පුළුවන් නම් එතකොට ඒ ගැන එච්චර ලොකු ද්වේෂයකින් නෙවෙයි. රාගය දුරු කරලා යුතුයි කියන ලොකු රාගයත් එක්ක ද්වේෂයක් ආවහම ඒ ද්වේෂය නිසා තමයි විලෝපනය එන්නේ. ඒ තරහත් එක්ක ඊළඟට වඩන්නෙත් අසුභයනේ. අසුභය වඩන්න තව තව ද්වේෂය තව වැඩෙන්න පුළුවන්. එතකොට ද්වේෂය වැඩි වෙලා ඇතුලේ හිතේ ඇතුලේ ඇඟ ඇතුලේ ඇඩ්‍රිනලින් නැති වෙලා ඊළඟට ඕකත් එක තව තව වර්ධනය වෙලා සමහරට මානසික රෝග ඇති වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඉතින් ඕක හැමෝටම මේකම වෙන්නේ වෙනවා කියලා අර නිත්‍ය සංඥාවෙන් ගන්න බෑ. මොකද්ද? ඉදමෙව සත්‍යම් මොගමඤ්ඤං කියලා මේකමයි සත්‍ය කියලා කියන්න බෑ. දැන් එක එක පුද්ගලයෙ වෙන එක එක මට්ටම්වල. දැන් මේක හරියටම රාගයට ද්වේෂ කරන්නේ නැතුව මේක නැති කළ මම මේක නැති කරනවා කාගෙන මරාගෙන මේක නැති කරනවා කියන මට්ටමේ නැතුව හරි මේ රාගයක් ඇති වෙලා තියෙනවා මේක නැති කරන්න මට ටූල් එකක් තියෙනවා මේ අසුබේ වඩන එක කියලා දැනගෙන ටූල් එකේ ප්‍රයෝජනය සලකලා අසුබේ වඩන මනුස්සයට ඒක ටූල් එකේ ප්‍රයෝජනවත් විදිහට වැඩ කරනවා. එහෙම නැතුව ටූල් එක පාවිච්චි කරනවා නම් මේක මරන්න කියලා, රාගය මරන්න කියලා, මේක විනාශ කරන්න කියලා ටූල් එක පාවිච්චි කරොත් එතන එයා ටූල් එක අල්ලන්නේම අත් දෙක අමෝරාගෙනනේ, තද කරලානේ. ඒ ටූල් එක අල්ලා ගැනීම හරහාම සමහරට ඒ ටූල් එකෙන් එයාගේ බෙල්ල කපා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ටූල් එක මේ අවශ්‍යතාවය සඳහා මම පාවිච්චි කරනවා කියලා ඒකේ ඒක ප්‍රයෝජනේ දැනගෙන ටූල් එක පාවිච්චි කරන්න මෙන්න මේ දේ සඳහා මේක පාවිච්චි මේ විදිහට පාවිච්චි කරොත් මෙහෙම දේවල් වෙනවා කියලා ඒක දැනගෙන පාවිච්චි කරන මනුස්සයට ඒ ටූල් එකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ අනේ ඕක තමයි වෙනස තියෙන්නේ. මොනවා හරි ටූල් එකක් පාවිච්චි කරනකොට ටූල් එක අවශ්‍යතාවයේ දැනගෙන ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන මනුස්සයා ඒකෙන් ටූල් එකෙන් ප්‍රයෝජන ගන්නවා. එහෙම නැතුව මේක තියෙන පළියට බණේ කියපු පළියට අරසාවින්හසය කියපු නිසා මේක කරන්නම ඕන, මේ සාවින්හසය කියපු නිසා මේක නොකළම යුතුයි කියලා ගන්නෙ නැතුව මේ ටූල් එකක් තමයි මේක. රාගය වෙනුවට ද්වේෂය ඇති වෙන එක හරහා රාගය මේ ද්වේෂය ඇති කරන එක තමයි මේ අසුභය වර්ධනයෙන් කරන්නේ. ඒ වෙනුවට පොඩි මේකක් දාලා බලන. එතකොට ඒ රාගය නැති කරන් කිරීම සඳහා තමයි මේක කරන්නේ කියලා දැනගෙන රාගයට ද්වේෂ කරන්නේ නැතුව මේ ටූල් එකේ ප්‍රයෝජනය සලකලා කරනකොට මේ ටූල් එක වැදගත් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් ඕකම ද්වේෂය පැත්තට, ද්වේෂය වෙනුවට මෛත්‍රිය වඩන්න කියනෝනේ. ඕකෙම අනිත් පැත්ත. ද්වේෂය වෙනුවට මෛත්‍රිය වඩන්න ගිහිල්ලා සමහරු මෛත්‍රියෙන් ඊට පස්සේ කසාද බඳින මට්ටමට එනවා. ඒකත් වෙන්නේ අර ඒ අනිත් ටූල් එකම වැරදි පැත්තට පාවිච්චි කිරීමම තමයි. ඉතින් මේක ඕන වෙලාවකදී තියෙන අපිට උණු වතුරට ඇල් වතුර ටිකක් කලවම් කරන්න පුළුවන්. ඔහොමම ඕනම දෙයකට දෙපැත්තක් තියෙනවනේ. ඒ ප්‍රයෝජන සලකලා හරියට ටූල් එක පාවිච්චි කරනවා නම් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙම නැතු මේ කවුරුවත් කියපු පළියටවත්, බුදුහාමුදුරුවෝ හරි කියපු පළියටවත්, මේ පොතක තිබුණට පළියටවත් ඒක කෙලින්ම මේකමයි සත්‍ය අනිත් ඔක්කොම බොරුයි කියලා ඒකම තදින් අල්ලගත්තොත් ඒකෙන් අපිට ඒ ටූල් එකෙන් වැඩක් ගන්න බැරි වෙනවා. ඉතින් මේ අසුභය වඩන කියන එකත් හොඳ වැදගත් ටූල් එකක්. බුද්ධානුස්සතියත් වැදගත් ටූල් එකක්. මරණානුස්සතිය, ඒ වගේම මෛත්‍රිය, මේ හැම එකක්ම ප්‍රයෝජනවත් ටූල් තමයි. ඒක තමන්ගේ ප්‍රයෝජනය සලකලා අවශ්‍යතාවය සලකලා මේ ටූල් එක පාවිච්චි කරනවා නම් ඒ වෙලාවට පාවිච්චි කරා, ඊට පස්සේ බෑග් එකේ දාලා තියුවා, ආයෙත්තරක් ඕන වුණාම ආයෙත් වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඉතින් අර තමන්ගේ චරිත ස්වභාවයත් අඳුරගෙන මම මෙහෙම ද්වේෂයට ද්වේෂ කරනවා, රාගයට ද්වේෂ කරනවා, එහෙම නැත්නම් මම හොඳටම රාග චරිතයක් කියලා හරියටම අඳුරගෙන ප්‍රයෝජනය සලකලා ටූල් එක අඳුරගෙන කරනෝ නම් ඒකෙන් වැඩක් ගන්න පුළුවන්. මට හිතෙනවා තේරුණා කියලා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත්ම පිං. එතනදී ස්වාමීන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ තව හොඳ දෙයක් මතු කර ඊට යටින් තියෙන ද්වේෂය කියලා අර නැති කිරීමට තියෙන ද්වේෂයත් අපිට අර නිකන් බූමරැන් එකක් වගේ වෙන්න පුළුවන් කියන එක තමයි මම හිතන්නේ.
අනිවාර්යයෙන්ම දැන් ඉංග්‍රීසි බෙහෙත් වලදී කරන්නේ අපි විස බීජ මරන්නනේ
යන්නේ.
කොරෝනා වෛරස් එක මරන්න කියලා අන්තිමට මරන්න බැරි වෙනවනේ අපිට. මොකද දැන් ටීවී එකේ බලන ඇඩ්වල තියෙන්නේ විස බීජ 99.99%ක් මරනවා කියලානේ කියන්නේ. මරණ එකටද ඇත්තටම මරන්න ගියාම අපිද මැරෙන්නේ විස බීජද කියලා බලන්නේ. ඒ ලෝකේ තියෙන විස බීජ නාශක ඔක්කොම එකතු කරලා බැලුවොත් එලාට දැන් අපි නිස්සරණ වානේ වුණත් දවසකට මේ පාවිච්චි කරන සබම් ප්‍රමාණය, බිම් ප්‍රමාණය, එලාට හාපික් කරාමේ ඔක්කොම එකතු කරලා බැලුවාම කොච්චර කිලෝ ගණක් මේ නිස්සරණ වානේ මේ පොළොවට එකතු වෙනවද කියලා බැලුවාම කොච්චර මේක විස බීජ නාශනය කිරීම හරහා අපි කොච්චර මේක පොළොව පොලියුට් කරනවද කියලා බලන්න. දැන් ඉස්සරණවානේ මේ එක උදාහරණයක් ගත්තේ. මේ ලෝකෙම තියෙන අපි බැලුවාම කොච්චර සබන් අර මේවා පාවිච්චි කරන ප්‍රමාණ බැලුවාම ඒවා අපි කොච්චර විනාශ කරනවද. මේ විස බීජ මරන්නනේ මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් මරන්න නැතුව මේකෙන් ඈත් වෙලා වෙන් වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් නම්, ඒවත් එක්ක ඉන්න පුළුවන්ද බලන ඕන. ඉතින් අපිට ඒකත් එක්ක අපිට තව ඉදිරි යෑමක් තියෙනවා. හොඳයි.
ඔය හයන්ති මම ඔබට අවස්ථාව ලබා දෙන්නම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස. මට දැන් අර කරගෙන යනකොට එදිනදා මේ මම දැකලා තියෙනවා මේක නේද සතිය තියෙනවද නැද්ද කියලා හොයන්න බෑ. ඒ කියන්නේ මේ එක සිද්ධියකදී දැන් මේ අර දැන් මේ තේරෙමත් එක්ක අර දැනුවත් වෙලා ඉන්නකව තියෙනවා. මට දන්නේ නැහැ ඒක සතියයි ඒ දැනුවත් බව දෙක අතර වෙනස මම දන්නේ නැහැ කියන්නේ. ඉතින් දැන් එහෙම වෙනකොට එක සැරේක අතපසු වීමක් මගේ අතින් වුණා. ඒ එක්කම මේ දැන් මට එනවා දැන් අර සිතුවිලි අර බොඳ වෙවි යන්නේ කියලා මට ඇහෙනවා. දැන් සද්දයක් අර නිකන් ඒක දහිරේ චූටි කුරුල්ල කෑ ගහනවා වගේ සමහරලාට දැන් හරිම ලාවට ඇහෙන්නේ. ඒක බොඳ වෙවි යනවා. දැන් අවධානයක් යොමු කළොත් තමයි ඒක ටිකක් අර සද්ද වැඩි වෙලා වගේ පේනවා දැනෙනවා. ඉතින් දැන් මේ වෙලාවේ දැන් මට එනවා ආ දැන් කිව්වකෝ මහලොකු කොහුනුව මේකෝ ඒක නෑනේ. දැන් මේ ඒ වගේ සිතුවිලි ගොඩක් එන්න ගත්තා. ඉතින් මේ දැන් මං ඒක දැන් ඒකට මං දැන් බොඳ ඒ බොඳ වෙන එකට يعني මේ දැනුවත් වෙලා ඉන්නවා. ඒ කියන්නේ ඒක ඇවිල්ලා යනවා එහෙම මේ තියෙනවා. ඉතින් සන්නහස මට දැනගන්න ඕනේ දැන් මෙහෙම පුහුණුවක් කරනට ඒ සත්‍ය ඒ කියන්නේ අපේ අතරේ අතපසු වීම වෙන්න පුළුවන් වෙනවනේ. වෙන්න ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ මේක එතනදී සතිය නැති බවද තියෙන්නේ.
මට ආයෙත් මුලින්ම කියපු වාක්‍ය දෙක කියන්න පුළුවන්.
දැන් මේ කියන්නේ ඉදිනදා දැන් අපි මම සතිමත් කියන්නේ ඉවෙනුවත් වෙලා කටයුතු කරනකොට දැන් පුහුණුව කරගෙන යනකොට ඒ කියන්නේ දැනුවත් බව කියන එක තියෙනවා. ඒ කියන්නේ මේ වටෙත් එක්ක මේ මෙතන ඉන්නවා මේ දේ වෙනවා එහෙම එකක් තියෙනවා. ඒ අතර මගෙන් යම්කිසි අතපසු වීමක් වුණා ඒ කරනගෙන යනකොට යම් වැඩකදී. එතකොට දැන් එතකොටම එක පාරම මට ඇහෙනවා අර
හැබැයි මුලින්ම කිව්වේ ওই වාක්‍ය නෙවෙයි මම ඒකයි අයිත් කරේ.
සතිය ඇති නැති බවක් හොයාගන්න බෑ කියලා කිව්වේ.
ඔව් දැන් මුලින්ම කිව්වේ මට එදිනදා ජීවිතයේම දැනුවත් බව තියෙනවා ඒ උනාට සතිය නැති වෙනවා කියලා කිව්වනේ.
මුලින්ම කිව්වා
අපි ළඟ රෙකෝඩින් එක තියෙනවා. දැනුවත් බව කියන්නේ එකක් සතිය කියන්නේ තව එකක් කියලානේ දැන් හිතාගෙන ඉන්නේ. දැන් අපිට ඩිෆිනිෂන් දෙන්න පුළුවන්ද දැනුවත්කම කියන්නේ එකක් සතියට ඩිෆිනිෂන් එක දෙන්න බලන්න. සතිය කියන්නේ මොකද්ද කියලා?
ඒ කියන්නේ එතනදී සතිය තිබිලා නැහැ.
ඒක දැනුවත්කම කියන්නේම සතියම තමයි. දැන් දැනුවත්කම තිබුණා කියලා කියන සතිය නැහැ කියලා කියනවා. ඒ දෙකේ වෙනසක් නැහැ. දැන් මම ඒක මුලින් කිව්වේ ඒ මුලින් කියපු වාක්‍ය නැවත කියන්න කිව්වෙත් ඒකයි. දැනුවත්කම තිබුණා කියන සතිය නැහැ කියලා කියනවා. ඉතින් ඔය දෙකේ පැටලවිල්ලක් නේ තියෙන්නේ. දැනුවත්කම තිබුණා කියන්නේ සතිය තිබුණා කියන එකම තමයි.
ඒ එතකොට දැන් එහෙම දැන් කරගෙන යනකොට ඒ කියන්නේ වටෙත් එක්ක ඉන්නවා කිව්වට එතන ඉඳලා නැහැ ඒ වුණාට. ඒකනේ වෙලා තියෙන්නේ.
හරි වටෙත් එක්ක ඊටියේ නැහැ කියලා කියන්න. ඒ වෙලාවේ හිටියේ මොකද කියලා දන්නවද?
ඒ කියන්නේ මුකුත් අරමුණක් නැති තැනක, කියන්නේ අරමුණක් නැතිව ඒ දැන් අර කියන්නේ මොකක් කරන්න තිබුණ දේ අමතක වෙලා අතපස් වීම කියනකද කියන්නේ යවන්න තිබුණ එක නෙමෙයි කෙනෙකුට නෙමෙයි යවන්නේ. එතකොට එහෙම වෙනකොට දැන් අර මේක යවන්න ඕන කියන එක ආවා. යවනකොට අර තෝරණ එකක් වුණේ නැහැ යව්වා. එතකොට මම දැන් බලුවා එහෙම
ආවා. එතකොට දැන් දන්නවද එතකොට අතීතයේ දෙයක් හිත හිත හිටියද අනාගතය ගැන හිත හිත හිටියද වෙන දෙයක් වෙන කෙනෙක් ගැන හිත හිත හිටියද කියලා දන්නවද?
එතකොට සානස් තිබුණේ දැන් යමක් ප්‍රකාශ කරලා මේ කුහුණුව ගැන යම් කිසි මේ විස්තර කියන්නේ කමටහන් ඉදිරිපත් කරලා ඒක ගැන දැන් ඒක ගැන අතන යන්න එතන හිටියේ.
ඒ කියන්නේ අනාගතේ මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕන කියන එකක් එක්කනේ ඉඳලා තියෙන්නේ. එතකොට අන්න ඒ වෙලාවේ සතියේ යම් කිසි කැඩීමක් වෙලා තියෙනවා. හැබැයි කැඩීමක් කියන්නේ 100ට 100ක්ම නෙවෙයි. දැන් ඔය අතර දැනගෙනක් තියෙනෝනේ මම අනාගතේ මෙන්න මෙහෙම එකක් කරන්න ඕන එක ගැන තමයි මම මේ දැන් හිතන්නේ. දැන් හිතන්නේ තව ටිකකින් මම මෙහෙම කරන්න ඕන කියන එකක් ගැන හිතලා තමයි තියෙන්නේ. එතකොට සතියේ යම් කිසි කැඩි කැඩි ඇති වෙවි නැති වෙවි ගිහිල්ලා තියෙනවා. දැන් ඇත්තටම දැන් මුලින් ප්‍රකාශ කරේ මට දැනුවත්කම තියෙන ඒ උනාට සතිය නැහැ කියලා. දැන් සතිය කියන්නේ ඔය ප්‍රකාශයේ වැරද්දක් තියෙන්නේ. සතිය කියන්නේ දැනුවත්කම.
දෙකම එකක්ද?
දෙකම ඉතින් දැනුවත්කමම තමයි සතිය කියන්නේ. මේ මොහොතේ දැනෙන දේ දිහා දැනුවත් වෙ ඉන්න. මේ මොහොතේ මම බණ අහන, මේ මොහොතේ ප්‍රශ්න අහන, මේ මොහොතේ මට සද්ද කනට සද්දයක් ඇහෙනවා. මේ වෙලාවේ මට වයිස් සද්ද ඇහෙනවා. මට මේ වෙලාවේ මගේ ඉස්සරහා තියෙන එක පේනවා. ඔන්නෝයි මේ වෙලාවේ මට දැනෙන දේ දැන හරි එව නැත්නම් මේ වෙලාව මම කරන දේ ගැන මේ අවබෝධයෙන් ඉන්නවා කියන්නේ දැනුවත්ව ඉන්නවා කියන්නේ ඒක තමයි සතිය කියන්නේ.
ඒසයි දැන් අර වෙලාවේදී දැන් කියන්නේ මම කම්මටහන් ඉදිරිපත් කළාට පස්සේ දැන් මේක මේ විදිහට කරගෙන යන්න කියලා උපදෙස් දුන්නත් එක්කම අර මේ පුහුණුව ගැන, එතකොට මේක හොඳයි යහ කරගෙන යන හොඳයි කියන එතන පොඩි මේකක් තිබුණ නිකන් ඉහළ යාමක් වගේ එකක් මම දැක්කා. ඒකත් එක්ක ඉන්නකොටම තමයි මේ දැන් යම්කිසි පණිවිඩයක් ආවම දැන් යවන්න ඕන කෙනාට මේ දැන් මම පණිවිඩය ආවත් දන්නවා, මේකට උත්තරයක් යවන්න ඕනත් දන්නවා, උත්තරෙත් යවනවා. යවුවට පස්සේ එතනදී අර යවන කෙනා තෝරන ඉඳලා නෑ, ඒක මේ මේ කරගෙන යන්නේ ඉඳලා තියෙනවා. එතනදී අර අර යම්කිසි අදි탁සේරුවක හිටපු හින්දා නේද එහෙම වෙන්නේ.
ඔව් එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. දැන් මම හොඳට මගේ සතිය පිහිටලා තියෙනවා කියලා අදි탁සේරුවක ඉන්න නිසා සතිමත් නැති බව වැඩත් කරනවා. ඒ වුණාට දැන් ඒක දන්නෝනේ. දැන් මගේ අදි탁සේරුවක හිටියා මෙන්න මේ වෙලාවේ, මෙන්න මේ මොහොතේ ඉඳලා මේ මොහොත වෙනකම් මම සතියෙන් හිටියේ නැහැ කියන එකක් දන්නෝනේ.
එහෙමයි.
ඔතේ එතකොට සතිය වුණත් දැන් අපි මේ සතිය කියන්නේත් අර කලින් කිව්වා වගේ තව එක ටූල් එකක් විතරයි. මේ ටූල් එක පාවිච්චි කරන්නේ මේ ලෝකය ගැන අවබෝධ කරගන්න, මමයා තේරුම් අරගෙන මෙතනින් ගැලවෙන්න, මේ ලෝකය මොකද්ද කියන අවබෝධ කර ගැනීම සඳහානේ. දැන් සතියමත් තව එකක් විදියට මේ ලෝකයේ තියෙන දෙයක් තමයි සතියත්. මේකත් මමයා කියලා අල්ලගත්තොත් එතකොට ඒකත් තව එකක් වෙනවා. එහෙම නැතුව සතියත් අපි ටූල් එකක් විදියට පාවිච්චි කරනවා. සතිය පාවිච්චි ගන්න මෙන්න මේ මොහොතේ මොකක්ද වෙන්නේ කියලා මමයා තේරුම් ගන්න. ඉතින් මමයා තේරුම් ගැනීම සඳහා මේ පාවිච්චි කරන ටූල් එකත් අපිට වෙලාවක අතාරින්න වෙනවා. ඒක අතහැරෙනවා. කොච්චර කිව්වත් ඒක අතහැරෙන වෙලාවල් එනවා. අන්නේ අතහැරිච්ච එක බවත් දැනගෙන ඒ සඳහා කම්පා නොවි හරි ඉතින් සතියත් අතහැරුණා. මූල කමටහන අතහැරුණා වගේම සතියත් අතහැරෙන්න පුළුවන්. ඊළඟට ඒ ගැන වුණත් කම්පා නොවි ආයිසරයක් අතහැරිච්ච සතිය ආයෙත් අල්ලගන්න පුළුවන්. මේක සදාකල් කැඩਿੱච්ච එකක් නෙවෙයි. ඊළාට ආයෙත් සතිය ඇති වුණාට පස්සේ දන්නෝනේ මම මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට එනකන් සතියෙන් නෙවෙයි මේ වගේ විකාර වැඩ කරා කියලාත් දන්නෝනේ. ඊට පස්සෙන්ද යනකොට තව ටිකක් පරිස්සම් වෙලා යන්නත් පුළුවන් මේ වගේ වෙලාවට. ඉතින් මෙහෙම සතියත් කැඩෙන දෙයක් බව, මේකත් නිත්‍යව තියෙන්නේ නැති දෙයක් බව ඔන්න සතිය ගැනත් අපිට අවබෝධයක් වෙනවා. අපි ඉතෙල්ලා හිතන් හිටියේ මේ ලෝකේ හැම දෙයක්ම මට ඕන විදිහට තියාගන්න පුළුවන් කියන අදහසෙන් හිටපු කෙනා මන හුස්ම දිහා බලන්න ගන්න. එතන හුස්මත් මේ මට ඕන විදියට තියාගන්න බෑ. ඊළඟට මේ හුස්ම දිහා බලන් ඉන්න එකත් මට ඕන විදියට මේකම බලන් ඉන්නත් බෑ කියලා තේරෙනවා. ඊළඟට මේක හරහා අපිට අවබෝධ මේ සතිය කියන එකත් ඒකත් මට ඕන විදියට තියෙන්නේ නෑ. මූත් යනෝ පැදුරටත් නොකිය. එතකොට මේ සතිය කියන එකත් මේ ලෝකෙම තියෙන තව ධර්මයක්. ඒකත් මේ නිත්‍යව තියාගන්න බෑ. ওই විදියට තව තව ස්ටෙප් ඉස්සරහට යන්න යන්න මේ සියුම් සියුම් වෙන එක වුණත්, ගොඩාක් සියුම් දෙයක් වුණත් ඒකත් නිත්‍ය විදියට තියෙන්නේ නැහැ. ඒකත් මාව දාලා යනවා. දැන් ඔන්න ඕක තමයි තව විදියට අවබෝධ කරගන්න පුළුවන්. සතිය හරහා හරි සතිය කියන්නේ එක හරහා මට අවබෝධ කරගන්න පුළුවන් මේ ලෝකය කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා.
ඒකත් වෙනස් වෙනවා කියලා. එතනදි මට අහුණා සනසට සියුම් එකනර ක්ලේශ දාර මේ සියුම්ම තිබුණු කුණුක පෑල්ලක් කියන කුණු ටිකක්. ඒ කියන්නේ මේක ගැන මේ යම් කිසි තක්සේරුවකට එන්න හදනවා කියලා. එතනත් අර මමක් හදන්න හදන කෑල්ලක් තියෙනවා කියන එක.
එහෙම දෙයක් තමයි. ඉතින් අර මොකක් හරි චූටි දෙයක් හරි අල්ලගන්න බලනවානේ. දැන් මොකක් හරි ලොකු දෙයක් නැති වුනහම ඊට වඩා තියෙන ඊළඟ චූටි දෙය අල්ලගන්නවා. ඒකත් නැති වුණත් ඊටත් වඩා පොඩි දෙයක් සමහරට අල්ලගන්න. ඒක තමයි හැටි.
ඒසස එතකොට අර එකට අර බොඳ වෙන එකටම සතිමත් වෙලා ඉන්න එක තමයි අනික තියෙන. දැන් ඒක කියන්නේ මේ ඒක ගැන අර දැනුවත් වෙලා ඉන්න එකයි කරන්නේ. එතන දැන් අර එතනදී තදන්නේ අර මේ මම කියන කොටස උඩට එන්න ආකෝ කිව්වෝ කෑල්ල නැන්නේ දැන් කරගන්න හදනවා. අනේ මේ වගේ කතාවක් නේ කතන්දර හදාගන්න හදන්නේ.
ඔය ඉතින් ඒකම මමයා කියන එක තමයි ඔය එක එක විදියට. දැන් මගේ සතිය නැති වුනේ, මගේ සතිය මට ආයෙත් සතිය ඇති වුණා. ඊළඟ මට තමයි මේ බොඳ වෙලා පේන්නේ කියලා න මමයා ඒ ටික පැත්තකින් එනවා තමයි. අනේ ඒවත් අවබෝධ කරගන්න.
ඒ සංස ඒකක් දැනෙන්නේ කරන් යනකොට සියුම් කෑලි උඩට එනවා පේන්නේ නිකන් කුණු හොවද්දි තව චූටි චූටි කුණු තැන් තියෙන ඒවා.
ඔව් ඒක තමයි.
උඩට ඒ තැන සරණ හරි අමාරුයිනේ. ඒ කියන්නේ එහෙම අර නැත්තම් මේ එතනත් එක්ක කතා කළේ නැත්තම් ඒක තියාගෙනමන යන්නේ.
ඔව් ඉතින් ඒක තමයි. දැන් මේ කමඨං සුද්ධ කරනවා කියලා කියන්නේ එක එක මට්ටම් වලට එනකොට ඒ මට්ටමේදී කරන්න ඕන වැඩේ ඊට වඩා වෙනස්. දැන් මුලදීම කරන වැඩේ නෙවෙයි ටික දවසක් යනකොට ඊට වඩා ටිකක් වෙනස් දෙයක් කරගන්න වෙනවා. ඊළඟ මුලදීම හොඳයි කියපු එක සමහරට අනිත් පැත්තට අල්ලගන්න අතාරින්න වෙනවා. හොඳටම අල්ලගත්තු එකක් නේ අතාරින්න වෙන්නේ. තව ටිකක් දවසකට ආයෙත් අල්ලන්න ගන්න වෙනවා. ආයෙත් අතාරින්න වෙනවා. එහෙම තමයි මේ යන යෑම.
ඒ සංසෘත ඔබ වහන්සේට බොහෝ පින්. නිදුක් නිරෝගී සුවම වේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
හොඳයි, දැන් මේ කතාවක් කියවනේ එක්කෙනෙකුට යවන්න ඕන එකක් අනිත් පැත්තට යවනවා වගේ. මේ වගේ කරන කට්ටිය මේ අපේ නිස්සාරණවනේ ඔෆිස් එකට හරි වටිනවා. නෑ, මොකද මේ දවස්වල මට එක එක බෙහෙත් එවනවා. බෙහෙත් එවුවාම බෙහෙත යන්නේ එක කුටියකට, පණිවිඩේ එන්නේ තව කුටියකට, බෙහෙත් සමහරවල් දොරේ ගැට ගහලා යනවා. ඉතින් අර ඒ වගේ දේවල් හරියට පහළ ඔෆිස් එකෙන් සිද්ධ වෙනවා. අහිතවිත නිස්සරණවානේ ඔෆිස් එකට හොඳට ගැලපෙනවා කියලා.
ඒ සාද නේද මං එහෙම ඒක වුණාට මට කියන්නේ මට තේරු මගේ වැරද්ද කියලා අර මං දැක්ක අදිටක් සේරුවක් කරගෙන මේ එතන කුණු කෑලි හදනවා කියන එක මේ කියන්නේ වැරද්දක් දුර්වලතාවේ තියෙනවා කියන එක. ඒක
නෑ, තමන්ගේම වැරද්ද අවබෝධ කරගන්න එක තමයි තමන්ටම ඒක හදාගන්න පුළුවන්.
ඒ සාන්නහස වාසිට බොහෝ පින් පෙරුවන් සරණයි.
දැන් තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස, මේ දැන් චැට් එකට ප්‍රශ්නයක් ලැබුණා වහන්සේගේ අවසර ප්‍රශ්න ඉදිරිපත් කිරීමට. සතිමත් ආහාර ගැනීම, පිඟානේ උණුබත් බෙදනකොට ඒවා ගිල්ලි ගැහෙන ගතියක් දැනුණා. එළවලු බෙදා ගන්නකොට බෙදා ගන්න ප්‍රමාණය ගැන තමා අවධානයේ යොමු වුණේ. වාඩි වෙලා කටවල් දෙක තුනක් කනකොට කනවා කියන හැඟීම තිබුණත් කෑම වලට රස හෝ හැපීමේ ක්‍රියාවලිය ගැන අවධානයක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ මට වැඩිපුර දැනුනේ පරිසරයේ තියෙන වැහිබර ගතිය. ටිකකින් කුස්සියේ දොර ඇරගෙන අමුත්තෙක් ආවා. එයා එක්ක වචන කිහිපුත් කතා කරා. ඊට පස්සේ ඔන්න කෑම වල රස දැනෙන්න ගත්තා. බෝංචි චරර ගාලා හැපෙන විදිය, පොල්මැල්ලුම්වල තැඹුණු පොල් රස, බිත්තරවල බැදුණු කෑලිවල කර රස, පරිප්පු ඇටවල පිටි රස, නෝකෝල් කෑලි හැපිලක් කට ඇතුලේ දිවෙලා ගින්, ඒ වගේ තන්තු කොටස් ඉතිරි වෙන විදිය, තැනින් තැන ලුණු රස දැනුණා. විටින් විට වටපිටාවේ කතාවලටත් පේන දේවලටයි අවධානය ගියා. කාලා ඉවර වෙන්න ලං වෙද්දී නාසයේ හොටු ගලන බවක් දැනුණා. අන්තිම කට කෑවේ මේක ලියන්න ඕනේ කියන හැඟීමෙන්. සමිනාස මම හිතනවා ඒ ලිව වාර්තා ලිව්වක වාසයක යම් කිසි අදහසක් මේ ගැන බලාපොරොත්තු වෙනවා කියලා.
හොඳයි, සතිමත් ආහාර ගැනීම ඇත්තටම මේ සතිමත් වීමට ගන්න පුළුවන් හොඳ අවස්ථාවක්. මේ අනිත් ඒවා කරනවා වගේම හොඳට සතිමත් ආහාර ගන්නත් පුළුවන්. ඉතින් දැන් මේකෙදී අර මුලින්ම මේ ආහාර ගැනීමටත් ඉස්සෙල්ලා තියෙනද සතිමත් ආහාර බෙදාගත්තා කියලා. මෙන්න මේක හරි වැදගත් වෙනවා. දැන් අපි බලන්න සතිමත් ආහාර බෙදා ගන්න එක තමයි ගොඩක් දෙනෙකුට කරන්න බැරි. සතිමත් ආහාර ගන්නත් පුළුවන් ගොඩක් දෙනෙකුට. නැට සතිමත් ආහාර බෙදා ගන්න පුළුවන්ද කියලා බලන්න. අපි බෙදා ගන්නකොට කොච්චර අපේ හිතේ මේකට දැන් කියමු බුෆේ ටේබල් එකක් තියෙනවා කියලා. ඔන්න දකුණකට මේක දැක්කම මම මේකට වැඩියෙන් කැමති දෙයක් දැක්කම ඔන්න කැමැත්ත අකමැත්ත ඇති වෙන හැටි. මේක මම වැඩිපුර කන්න ඕනේ කියලා ඔන්න කැමැත්ත මතක් ඇති වෙනවා. දැන් ඒකම සමහරට මට මොකක් හරි ඩයබටික් හරි මොන හරි තියෙනවා නම් මේකට ගැලපෙන්නේ නැති ආහාරයක් නම් ඔන්න ඒකත් එක්ක සමහරට ද්වේෂයක් ඇති වෙන හැටි. අපරාධ මෙච්චර හොඳ කෑමක් තියෙදි මට තියෙන මේ ලෙඩේ නිසා මේකට කන්න බැරි වෙනවා කියලා වගේ සමහරට ද්වේෂයක් ඇති වෙන්නත් පුළුවන්. සමහරට දැන් පෝලිමක වගේ ඉන්නවා නම් කලින් ඉන්න එක්කෙනා මේක අරගෙන ඉවර කරයිද කියලා ওই වගේ දේවලුත් ඇති වෙන්න හිතේ ඇති වෙන්න පුළුවන්නේ. ඊළඟට සමහරට දැන් මේ වෙලාවේ මගේ බඩේ කොච්චර ඉඩ තියෙනවාද කියලා තමන්ට හොඳට සතියෙන් අවබෝධයක් තියෙනවා නම් තව කොච්චර වෙලාවකින්ද ඊළඟ කේම හැම වෙලාව කන්න පුළුවන්. ඉතින් අපි නම් දවල් 12න් පස්සේ ඊළඟ අරුණ වෙනකන් ආයිත් කෑම ගන්න වෙන්නේ නැහැ කියලා අන්නවත් අවබෝධයක් තියෙනවා නම් ඔනේ ප්‍රමාණයට සලකලා මගේ මේ වෙලාවේ බඩේ ප්‍රමාණයට සලකලා ඒ වගේම ඊළඟට පරියන්කයක් කරගෙන ඉන්න ඕන නම් ඊළඟට කරගෙන යන අනිත් වැඩේට මේ කෑම වලින් කොච්චර ඉෆෙක්ට් එකක් වෙනවාද කියලා අවබෝධයක් ඇතුව ඉන්න ඕන නම් එතකොට සතිමත් ධාන බෙදා ගන්න පුළුවන්. ඒක අර ධාන කෑම ගන්නවටත් වඩා ගොඩාක් වැදගත් මේ සතිමත් කෑම බෙදා ගන්න එක. එතකොට අපි බලන්න දැන් මේ කාලේ බැලුවත් දැන් ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ඕනම තැනක කෑම කොච්චර නාස්ති කරනවාද කියලා බලන්න. අපි පාත්‍රයට කෑම දාගෙන කනවට වඩා කොච්චර බත් කෑවත් එයින් බත් ඇටයක් විසිකරනවා නම් අර කන ප්‍රමාණය වගේ සිය ගුණයක් ඒ බත් ඇටයට ණය වෙනවා. පුළුවන් නම් මේ මගේ හරියට මේ බඩේ මට මේ වෙලාව ඉඩ තියෙන ප්‍රමාණයටම ගානට හරියට මැනලා කියලා කෑම බෙදා ගන්න. මේ බෙදා ගන්නකොට කොච්චර ආසාවල් තරහවල් ඇති වෙනවද? අර දේ බෙදාගත්තට පස්සේ ඊළඟට දකින්න දේට ගැන මගේ හිතේ කොච්චර ආසාවක් ඇති වෙනවද? මේ දේ බෙදාගත්තේ නැති නිසා, අඩුවෙන් බෙදාගත්තු නිසා කන්න ගියාම කොච්චර ආසාවල් තරහවල් ඇති වෙනවද? ඒ වගේම කැමැති කෑම ජාතියක් දැක්කහම අපි හිතනවා මේක හරි රසයි කියලා බෙදා ගන්නවා. බෙදාගෙන ඇවිල්ලා කන්න ගන්නකොට ඒක හොඳටම ලුණු වැඩි, ඒක හොඳටම මිරිස් වැඩි. අපි හිතන් හිටිය රස නෙවෙයි ඒකේ තියෙන්නේ. එතකොට ඒ වගේ වෙලාවෙදී අර මුලදී ආසාව ඇති වෙලා බෙදාගත්තා, ඊළඟට කෑම ගන්නකොට ඒකේ රස නැති වුණාම ඒකත් එක්ක අපි හිතේ ද්වේෂය ඇති වෙන හැටි. අර දැන් මේ වார்த்தාවේ අනිත් දේවල් හොඳට විස්තර කරලා තියෙන නිසා මම මේට වඩා අමතරව කරන්න පුළුවන් දේවල් ටිකක් කියන්නේ. මේ වார்த்தාවේ අඩුපාඩු කියනවා නෙවෙයි, මේකෙදි කෑම කන වෙලාවේදී දැනෙච්ච දේවල් විස්තර කරන්න ඕනේ. දැන් ඒ වගේම කෑම බෙදා ගන්න කොටත් ටිකක් සතියෙන් හිටපු බව දැනගත්තු නිසා මේ කෑම බෙදා ගනිද්දී ඉඳගෙනම අවසාන වෙනකම් මෙන්න මේ විදිහට සතියෙන් ඉන්න ඕන නම් මේක තව තව අතුයිති වර්ධනය වෙලා, ඒ වගේම මේ කෑම විසිකරන එක නැති වෙලා ඊළාට මේකත් එක්ක හිතේ ඇති වෙන මේ දැනෙන දේවල්, ඇඟට දැනෙන දේවල්, රස දැනෙන දේවල්ට වඩා අමතරව හිතට දැනෙන දේවලුත් මේකට තව තව එකතු කරන්න පුළුවන්. එතකොට මේක තවතර හොඳට වර්ධනය වෙලා මේ කෑම කන එකේම හරහාම කෑමෙන්ම නිවන් දකින්න පුළුවන්. කෑම කාලය ඉවර වෙනකොට නිවන් දකින්න පුළුවන් මට්ටමකට මේකත් හොඳ ලොකු භාවනාවක් වෙනවා. මේ ඉඳගෙන පරයන්කයක ඉන්නෝ වගේ, සක්මනක ඉන්නෝ වගේම කෑම හරහාම අපිට මේක හොඳ තමන් ගැන අවබෝධයක්, මේ හිත ගැන, ඇඟ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න හොඳ අවස්ථාවක් වෙන මේ කෑමම. එතකොට ඒක නිසා දැන් මේ කියපු දේවල් තමන්ට ගැලපෙනව නම් ඒවත් ටිකක් කරලා බලන්න. මේ මේ වෙලාවට කෑම බෙදා ගන්නකොට මෙහෙම හිත, කෑම කනකොට මෙහෙම, ඊළඟට කෑම වලට තියෙන කැමැත්ත ටිකට අඩු වෙන හැටි, ඔය ගොඩාක් දේවල් මේ කෑම කද්දී අපිට ගොඩාක් දේවල් බලන්න පුළුවන්. ඒක නිසා මේක තවදුරටත් ඉස්සරහට දිගටම කරගෙන යන්න කියන එක තමයි කියන්නේ. හොඳයි
ස්වාමීන් වහන්සේ, දැන් මම හිතන වෙලාවත් ලඟ වෙලා තියෙන්නේ, දෙකමාරයි. තව අත උස වෙන බවක් පේන්නේ නැහැ. මම හිමනම් සාකච්ඡාව ආරය අවසන් කරනවා. ඉතින් අද දිනත් අපගේ සාකච්ඡාවට පැමිණ ඉතාමත් ඔබ වහන්සේගේ කාලය වැය කරලා අපිට ලබා දුන්නේ උපදෙස් වලට අපගේ කෘතඥභාවය ගෞරව පූර්වක ඔබ වහන්සේ වන්දනා කරනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
නදීප් සරණයි සියලු දෙනාටම.
නදීප් ඔබට බාරයි ඉතුරු බඩ කොටස කරගෙන යාමට.
බොහොමත්ම පින් බන්දුල මාමා, වහින් වහන්සේ ඔබ වහන්සේ අප වෙනුවෙන් අද දිනේට අනුකම්පා කරලා අපගේ සතිමත්ව දිනු කර ගැනීමට මහත් උපකාරයක් වන කරුණු කාරණා ඉදිරිපත් කරා. ස්වාමීන් වහන්සේ රෝගී තත්ත්වයක ඉන්නවා කියලා අපිට දැනගන්නත් ලැබුණා. ඉතින් ස්වාමීන් වහන්සේට දුක් නිරෝගී සුවපත් භාවය පිණිස මේ පිණුත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අද දිනේත් පින් අනුමෝදනා සිදු කිරීමට මම නාමන්තට බාර දෙනවා. නාමන්ත
තිරුවන් සරණදී බොහොම පින් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අද දිනේ තිරුවන් සරණයි. අද දිනේ අප වෙනුවෙන් ගෞරවනීය ධම්ම කුසල නම කියන අවසරයි, ගෞරවනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේත් නම කියන අවසරයි, ගෞරවනීය ධම්මගුත් ස්වාමීන් වහන්සේත් නිස්සරණණයෙන් මේ වැඩසටහනට නියෝජනය නිස්සරණණයෙන් නියෝජනය කරමින් මේ වැඩසටහනට සහභාගී වන්නට යුතුනා. ආරම්භයේදී විචිත්‍ර වූ ධර්ම දේශනාවකින් පසු සවිස්තරාත්මක උපදේශ සහිත ඒ කමඨහන් සාකච්ඡා වාරයකින්ද මේ සහභාගී වූ සියලු දෙනාටම ධර්මානුකූල උපදේශ අදහස් ලබා ගන්නට අවස්ථාව ලැබුණා. ඒ වෙනුවෙන් අප ඔබ වහන්සේලා දෙන අප විසින් ඔබ වහන්සේලා දෙනමටම පාදනා අභිවන්දනා පූර්වකව කුසල් සහ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරනවා. සාදු සාදු සාදු. එම පින්හා කුසල අනුභවයෙන් ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අත්පත් වේවා. අමා මහ නිවන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීම පිණිස හේතු ඵල සම්පත්තීන් සකස් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහනට ආරම්භ කිරීමට සහ අනුමැතිය දීම සඳහා ඉවහල් වූ අතිගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමෝදන් වේවා. උන්වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂත්පත් වේවා. මහා මහ නිවන් අවබෝධයේ පිණිස හේතු සම්පත් සැකසේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පටන් මේ දක්වා මේ ධර්මය අප වෙත ගෙනීමට අප කැප වූ ඒ සියලු පිරිසට මේ සියලු පින් කුසල් දහම් අනුමෝදන් වේවා. ඒ පින් බලාපොරොත්තු වෙන නිවන් බලාපොරොත්තු වෙන සිටනා වූ පිරිසට නිවන් අවබෝධ වීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල් ධර්මයන් හේතු සම්පත් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහන ආරම්භ කිරීමටත් පවත්වා ගැනීමටත් වෙහෙස මහන්සියෙන් මුල් වෙමින් දායක වෙමින් අප කැපවීමෙන් සිටියා වූද තවමත් ඒ ආකාරයෙන්ම උනන්දු වෙන අප කැපවන්නා වූද ඒ සියලු සංවිධායක මණ්ඩලයේ පිරිසටත් ඒ වගේම මේ වැඩසටහනට සහභාගී වෙමින් සිටිනා වූ ඒ සියලු පිරිසටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමෝදන් වේවා. උන් සියලු දෙනා නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තත් කරගනිත්වා නිවන් අවබෝධ වීම පිණිස මේ පින් හේතු සම්පත්තීන් වේවා. සාදු සාදු සාදු. පෙනෙන නොපෙනෙන සියලු පිරිස සමග මේ සියලු පින් හා කුසල් දහම් අබෙදා ගනිමු ගාථා සත්‍යයනා මාර්ගයෙන්. එත්තාවතාචම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං.